තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ කොහොමද?
මෙහෙට වහිනවා.
ආ මේ තමුගසල් ස්වාමීන් වහන්සේ දිවස ඇන වහිනවා කියලා පෙත්‍ර මේ දස්ටි.
අද
ගොඩ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
හොඳයි.
හොඳයි ස්වාමීන් වහන්ස. ආ එහෙනම් අපි වැඩේ පටන් ගමු.
හොඳයි.
අවසරයි ලොකු ස්වාමීන් වහන්සේකින් අවසරයි. සියලුම ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. තෙරුවන් සරණයි සියලුම දෙනා. අපි අද මේ දා අද මේ පටන් ගන්න යන්නේ සතිපතා පැවැත්වෙන කමඨහන් සුද්ධ කිරීමේ සහ ධර්මදේශනාවලියේ වැඩසටහනයි. එහෙමනම් මම ගෞරවයෙන් ආරාධනා කරනවා අතිපූජ්‍ය ධම්මජීව ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද කමඨහන් සුද්ධ කිරීමේ වැඩ කටයුතු වලින් අපේ අද දවසේ වැඩ කටයුතු වැඩසටහන ආරම්භ කරන ලෙසට සාදු සාදු සාදු.
අවසරයි ස්වාමීන් වහන්ස, අපිට අද ලිඛිත ප්‍රශ්න එකක් ලැබිලා තියෙනවා. මම මට එක ඉදිරිපත් කරන්න අවසර. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, සතිමත් සක්මන. කකුල් දෙකට දැනෙන ස්පර්ශයට හිත තියාගෙන සක්මන් කළා. විවිධ වූ දැනීම් රාශියක් ඇතුව පැයක් පමණ සක්මන් කළා. එම දැනීම් වලින් කීපයක් වාර්තා කිරීමට අවසර. වම් කකුලට තද ගතිය, සීතල සහ බර දැනුණා. සමහර විට ඇවිදින්නේ වම් කකුලෙන් පමණක් ලෙස දැනුණා. දකුණු කකුල නිකම්ම යනවා. සමහර විට සිතුවිලි වලට සිත යනවා. වම් කකුලේ විලුඹට තද ගතිය දැනීමෙන් නැවතත් සතිය පාදයේ බව දැනගන්නවා. සමහර විට සක්මන ඉතා සැහැල්ලුව, පාදවලට වැඩි බරක් නැතිව ඉබේ සිදුවෙනවා. ටික වේලාවකින් කකුලේ තද බවක් පමණක් දැනුණා. කකුලේ මායිම නොදැනී ගියා. කකුලේ මායිම හොයන්න හිත උත්සාහ කරා. මෙසේ වට තුනක් හතරක් යනකම් දැනුනේ කකුල්වල තද ගතිය පමණයි. කකුල්වත් දැනුනේ නැහැ. එක වේලාවකට පසුව කකුල් ඇති බව දැනුණා. නමුත් ඒ කෙසේද කියා පැහැදිලි නැත. තෙරුවන් සරණයි.
හොඳයි. ඉතින් අවධානය තියෙන බවට ලකුණක් තමයි දකුණට වැඩිය වම සංවේදී නැත්තම් බරාදිනවා කියන එක. ඊට පස්සේ ඊටත් වැඩි අවධානයක් තමයි දකුණයි වමයි අතර වෙනසක් නැහැ කියලා මට්ටමට දෙකම නොදෙනිය අනේක. ඊට පස්සේ තවත් සංවේදී වෙනකොට මේක නිකම්ම සිද්ධ වෙනවා. ඒක ඒ නිකම්ම සිද්ධ වෙනවා කියනකොට වම දකුණු වෙනසක් නැහැ කියන එක තමයි ව්‍යංගාර්ථයෙන් කියවෙන්නේ. ඊට පස්සේ මේ දැනෙන කකුලෙත් මායිම් නැති වෙනකොට ගති දැනෙනවා. තද ගති, තද බව, තද ස්වභාව. ඊට පස්සේ ඒකත් නැතිලා යනවා. ඉතින් ඒක තමයි අර දෙයක් හොඳට ස්ථාවර කරගෙන පරිචින්න කරලා දැනගත්තට පස්සේ ඒ පරිචින්න කරපෙක ක්‍රමයෙන් ආයෙ වියකිලා යන හැටි, ආයෙ නොදෙනිය යන හැටි, අන්‍ය දේවල් එක්ක මුසු වෙලා යන හැටි. ඉතින් ওই දෙක දරන්න බෑ හිතකට. අච්චර වෙන් කළ දැනගත් එකට සතුටු වෙච්ච හිත දැන් වෙන් කළ දැනගන්න බෑ කියන එක සතුටු වෙන්න අමාරු වෙනි. දැන් මේ වෙන් කළ දැනගත් එකේ මරියාදාවල්, සීමාවල් ඉම් කොන් නැතිලා යනවා. ඉතින් එතකොට ඒ හිතන්නේ සතිය කැඩෙනවායි කියලා. නැත්නම් සමාධිය කැඩෙනවායි කියලා. ඉතින් මේක මේ සත්‍ය සමාධිය ප්‍රවර්ධනයක් ඊටත් වැඩි කියලා විපස්සනාව කියන්නේ නෝකයි කියලා තර්ක කමේට රීකී අධ්‍යාපන කමේට අල්ලන්න බෑ. ඉතින් යම් කිසි කෙනෙක් වම දකුණු අතර පවා වෙනසක් තියෙනවා කියන එක දැනගත්තා නම් කල්ැතුගේ තැගි පොඩි නොබෝ වේලාවකින් ඒ කෙනාට ඒ වෙනස නැති වෙලා යනවා. නැති වෙලා ගිහිල්ලා ඉබේ කරනවා වෙලා ඒ කිරණ දේ ශරීරංග නැහැ, කකුල් නැහැ, ස්වභාව වශයෙන්, භාව වශයෙන්, ලක්ෂණ වශයෙන් පේනවා. ඉතින් එතකොට Taman ටිකක් බලන නිරීක්ෂකයා පොඩ ඈත් වෙනවා වගේ තේරෙන්නේ. හැබැයි වෙන්නේ සතිය සහ සමාධිය සමීප වීම. තාමත් සමීප වෙනවා. ඉස්සෙල්ලා විභජ්‍යවාදී වශයෙන් කැලිකැලි වශයෙන් බලලා අන්තිමට සමස්තය බලනකොට සමස්තය ඇතුලේ ওই කැලේට කිසිම තැනක් නැහැ. කිසිම කැපී පේන ගතියක් නැහැ. ඒක නිකන් වැලි තලාවක දෙන වැලි ඇටයක් වඩ පත් වෙනවා. ඉතින් අන්න ඒකට අපි කැමති නැහැ. මම එයා කැමති නැහැ කොටින්ම. මම එයා දන්නේ මේ වැලි තලාවේ ඉන්නේ මම වැලි ඇටේ අනික් වැලි ඇටවට වැඩිය ලොකුයි කියලා කියා ගන්න. ඉතින් ඒක පේන්නේ අරමුණේ තමයි. ඒ අරමුණේ පේනකොට හිතරත් ওই ටික වෙනවා. හිතරත් ওই ටික වෙනකොට මම යටත් ඔය ටික වෙනවා. ඒකට කිසි කෙනෙක් ලෑස්ති නැහැනේ. ඉතින් කොතනදීද මේ පෙන්වන්නේ මේ අරමුණු වෙන් කරලා පෙන්වන්නේත් හිත දෙකම සමාන කරලා පෙන්වන්නේත් හිත. ඒක මේක ඉබේ වෙනවා. ඔයේ කම්මැලිකමට යනවා. ඊට පස්සේ අන්තිමට ගිහලා ඒකෙත් සීමා මායිමාවල් නැති වෙනවා කියනකොට මේ හිතේ සීමා මායිමාවල් දෙන්නේලා මේක යුනිවර්සල් කොන්ෂස්නස් එකට ෆිට වෙනවා. මම කියා ගන්න කොන්ෂස්නස් එක නෙවෙයි. එතකොට අර මම කියාගත්ත මමය නැති වෙනව නෙවෙයි. ඒක නිකන් මූද්‍ර දැම්ම වගේ වෙන අලුණු කැටයක්. ඒක නිකන් ගංගානම් ගඟේ වැලි තලාවකට වැලි ඇටයක් දැම්ම වගේ. ඇයි එන්නේ එක වෙනවට අපි කැමති නැහනේ. ඉතින් මේ රචනයේ ඒක ලියවිලා තියෙන බවයි මම මේ අර්ථකථනය දෙන්න හදන්නේ. ඉතින් මේකට කියනවා ශරීර අංග බලන්නේ නැතුව ස්වභාව ලක්ෂණ බලන්නේ. බලන්නේ කොයි වෙලාවේද? හතර අවස්ථාව පහු කරාට පස්සේ. මුලින් බලන්නේ ශරීරාංග, මුලින් බලන්නේ වම දෙක දකුණ අතර වෙනස, දකුණ ලොකුයි වම් පුංචි. ඔන්න ටික බලලා තමයි අතෙන් අනිත ඕකේ එක රචනකින් එක කමඨාන් සුද්ධ කිරීමකින් කරන අමාරුයි. නමුත් මේ රචනේ ඒවා ටික වාක්‍ය 10කින් 15කින් ගොනු කරලා තිබ්බා. ඒක අගය කරමින් මම හිතනවා කියවපු කෙනාටත් ලියාපු කෙනාටත් මේක වැටහෙනවයි කියලා. එහෙම වැටුනොත් ඕක ටිකක් ජන විඥාණයට යාවි. ඔන්නඔකට තමයි අනිච්චං කියලා කියන්නේ. නිත්‍ය වශයෙන් දැනගත්ත වමක් අන්තිමට නැති වෙලා යනවා. අනිත් ප්‍රකට වශයෙන් නොදැනුණත් දකුණත් ওই ටිකම තමයි වෙන්නේ. යෝගාවචර නොදැනගත්තත් රූපේ පේනකොට ඕක තමයි හිතට වෙන්නේ. හිතෙන්නේ ওই ටික ඔක්කොම කරන්නේ. හිත ওই ටික වෙනකොට මම යටත් ওই ටික තමයි වෙන්නේ. ඒකට මම නිකම්ම නිකන් සිරිබිරිස් කෙනෙක් වෙනවා මිසක්කා කැපී පේන දඟලන අල්ලපු ගෙදෙට්ට වැඩියෙන් කරලා කරන්න හදන කෙනෙක් නෙවෙයි. එහෙම වෙන්න හරි ලේසි. එම වෙච්චා නඩත්තු කරන්නත් ලේසි. මේ මමය ලොකු කරගත්තාම තමයි නඩත්තු අමාරු. මම හිතන වැටුණයි කියලා එච්චරයි මගේ පිළිතුර.
දෙබ ස්වාමීන් වහන්සේ තව ලිඛිත ප්‍රශ්න නැති හින්දා මේ වෙලාවේ කෙනෙක්ට ප්‍රශ්නයක් අහන්න කැමති නම් සුරංගණී අත උස්සලා තින්නේ සුරංගණීට මයික් එක අන්මියුට් කරලා ප්‍රශ්න අහන්න පුළුවන්.
තෙරුවන් සන්නයි ස්වාමීන් වහන්ස. ඇහෙනවද?
ඇහෙනවා.
සමාවෙන්න අන්මියුට් කරන්න ටිකක් වෙලා ගියා. මම පහුගිය මාස දෙකක විතර කමටහන් කියන්න යන්නේ ඔක්කොම එකට.
එපා එපා එච්චර එපා එපා. එපා මට අන්තිම එක කියන්නකෝ. මාස දෙකක් කියන්න ගත්තොත් අඩු ගන්න සුමාන දෙකක් මට ඉඳගෙන ඉන්න වෙයි මෙතන.
නෑ මං කෙටියෙන්
නෑ අන්තිම එක විතරක් අන්තිමටම තමන් අත්දැකපු පරියන්කයක් සක්මනක් විතරක් කරන මෙච්චර පරණ මිනිසෙකුට මේ මූලික දේවල් මතක් කරන්න වීම ගැන මම ඉතින් සෝරි කියනවා මේ උදේ පාන්දර.
එහෙමනම් මට පරියන්කේදිත් සක්මනේදිත් කයට හිත දැම්මහම අර ඉස්සර එස්ලෝන් බටයක් වගේ දැනිච්ච කය හොඳට දැනෙනවා. දැන් මේ ඇවකාඩෝ ගෙඩියක් වගේ හાર્ට් එකේ වට කියලා තමයි ඒක මට දැනෙන්නේ. ඒක දැනෙනවට මගේ තියෙන්නේ මේ අකමැත්තක්. එතකොට මගේ ඒ තියෙන අකමැත්ත නිසා මම ඒකෙන් අයින් වෙන්න උත්සාහ කරනවා. අයින් වෙලා අර මට පුරුදු විවේක තැනට යන්න තමයි මම උත්සාහ කරන්නේ. එහෙම චේතනාත්මකව එතෙන්ට යන්න පුළුවන්. එතකොට මට හිතුනේ ඒ මං කරන එක හරිද කියන එක දැනගන්නයි මං කතා කරේ ස්වාමීන් වහන්සේ.
ඒ තමයි පරණත ඔක්කොම වාර්තා කරන එක තමයි මගේ පුරුද්ද. මම කියනවා අන්තිම එක විතරක් කියපන් කියලා. ඒකට කැමති නැහැ. ඉතින් ආයෙත් යන්න හදනවා පරණ පුරුද්දට. ඉතින් මේ දෙක අතර දෙකක් තියෙනවා කියලා හරි දැනගත්තාම ලොකු දෙයක්. බල්ලා තමන්ගේ බලු ගඳ ගන්න තැනට කිකිලි තමන්ගේ කිකිලි ගඳ ගන්න තැන තමයි කැමැත්ත. ටිප්පොල කියලා එක කියනවා. ඒකේ ලගින එක තමයි සංසාර කියන්නේ. ඒ වෙනුවට කෙටිකමයක් තියෙන අන්තිමටම දැකපු එක මොකද්ද? ඒකත් මේ ඒකටම යන්න කියනවා නෙවෙයි. ඒකට පොඩ්ඩක් ඉඩ දීලා බලන්න. එතකොට තේරෙනවා යා මේකට කැමැති නෑ. අර පරණ පුරුදු බලු ගඳ ගන්න තැනට කුකුළු ගඳ ගන්න තැනට කැමැති. ඉතින් අන්නේ එතන තියෙන්නේ සංසාරේ. ඉතින් අලුත් එක තුල අරක කියන සංසාරේ නිවන ඇත්තෙම නැහැ කියලා කියනවා. අලුත් එක තුල සමහර විතක නිවන තියෙන්න පුළුවන්. ඒකට අපි කියනවා හැඩ ගැහිනවා කියලා. ඒකට කියනවා පරිවර්තනේ පරා නැත්තම් පරිණාමය කියලා. ඉතින් පරිණාමයට කැමති නැහැ. ඒක ඉතින් කාගේවත් දෝෂයක් නෙවෙයි. රංගික දෝෂයක් නෙවෙයි කාගේත් ඇති. ඉතින් අපි සාකච්ඡා කරනකොට එහෙම කොක්කු තියෙන කට්ටියට හිරේ හිතේ හිර වෙලා තියෙන අයට මේ පණිවිඩ යනවනේ. ඒ නිසා යෝනිසමංසකාරය කියලා කියන්නේ ඒ අලුතෙන් පේන දේවල් වලටත් නිසි තැන දීලා යනවා. අලුත් වෙන්න ලෑස්ති වෙනවා. අපි ඉති පරණ මිනිස්සුනේ. ඒකට අලුත් වෙන දේවල් වලටත් ඉඩ දීගෙන අනේකයි කියන්න
තියෙන්නේ. මේ ස්වාමීන් වහන්සේ එතකොට අර විවේකී ස්ථානයට යන්නේ නැතුව අර එන දේ එක දිහා බලාගෙන ඉන්නවා.
ජීවිතානේ යන්නේ නැති එකක් නෑ. එන දේ බලාගෙන ඉන්නවා. එන දෙයට මේ ඉඩ දෙනවා. අරක එපයි කියන්නේ යන්න එපා. මොනම දැක්කත් එපයි කියන්නේ යන්න එපා. ඒක තුල නිවන තියෙන්න ඉඩ තියෙනවා. අරකට වේවා කියලා දෙන්න යන්නත් එපා. ඒක තුල නිවන නැති බව විතරක් මතක තියාගන්න. එන දෙයට ඉඩ දෙන්න.
එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. බොහොම පිං දුක් නිරෝගී සුව ලැබේවා.
තෙරුවන් සරණයි.
අවසරයි ස්වාමීන් වහන්සේ. තවත් ලිඛිත ප්‍රශ්නයක් පොඩි වෙලාවකට කලින් ලැබුණා. මම ඉදිරිපත් කරන්න ස්වාමීන් වහන්සේ.
ඔව්.
ගරු ස්වාමීන් වහන්ස අගෝස්තු 21 දා සංගීති සූත්‍රය හා ධර්ම සාකච්ඡාවේදී යෝගියෙකු අසා තිබූ ප්‍රශ්නයකට උත්තර දෙමින් ඔබ වහන්සේ පච්චාපුරේ සන්නී යන වචන දේශනා කළසේක. මේ වචන මීට පෙර අසා තිබුණේ නැත. කෙටියෙන්ම එය මට තේරුණේ යම් කිසි ක්‍රියාවලියකට ඉන්ද්‍රිය දෙකක් අවශ්‍ය බව. කරුණාකර මේ හරි වැරදි පෙන්වා දෙන මෙන් ඉල්ලා සිටිමි. පසුගිය පසු දිනක සිය අත පැනපත කියවන විට නමෝන ප්‍රශ්නයේදීද ඒ වචන ගැන සඳහන් කර තිබුණා. ඒ ප්‍රශ්නයේම දෙවනි පැරග්‍රාෆ් එකේදී ඔබ වහන්සේ ආස්වාස ප්‍රස්වාස අතර ඇති හිස් බව සඳහන් කළා. එතනදී ආස්වාසය අවසන් වූ විට කාය විඥානයේ සිත මනෝ විඥානයේ
ඇහින්නේ උදේ කියනවා ඇහින්නේ බරපතල වචන කියනකොට සද්ද වෙන්නේ
නැහැ. හොඳයි ස්වාමීනි මම පොඩ පස්සට ගිලා කියන්න. පසුගිය දිනක සියපත පැත පොත කියවන විට එහෙම ලියලා තියෙන විදිහ මම කියවන්නේ.
නෑ නෑ ਉਹ ඇහුන්නේ නැහැ ඔච්චර එකක්වත් ඇහුන්නේ නැහැ දැන් ඇහෙනවා කියවන්න.
හොඳයි. පොත කියවන විට 9 වෙනි ප්‍රශ්නයේදීද ඒ වචන ගැන සඳහන් කර තිබුණා. ඒ ප්‍රශ්නයේම දෙවනි පැරග්‍රාෆ් එකේදී ඔබ වහන්සේ ආශ්වාස ප්‍රාශ්වාස අතර ඇති හිස් බව සඳහන් කළා. එතනදී ආශ්වාසය අවසන් වූ විට කාය විඥානයේ සිට මනෝ විඥාණයට මාරු වීමකුත් ඒ අතර හිස් බවකුත් නැවත ආශ්වාසයේ කාය ප්‍රසාදයට වායෝ ධාතුව මාරු වීමට කලින් එතනට මනෝ ධාතුව ආදේශ වීමක් ගැන උභවහන්සේ දේශනා කර ඇත. ගරු ස්වාමීන් වහන්ස මම දිනපතා ආනාපානසති භාවනාව කරමි. විශේෂයෙන් ආශ්වාසයන් ආශ්වාසයත් ආශ්වාසයත් අතර හිස් බව මට හොඳින් පෙනේ. මම මෙපමණ කල් හිතා සිටියේ හිස් බව අවකාශය කියාය. ඒ මගේ අවිද්‍යාව කියා මට දැන් වැටේ. කරුණාකර මේ හිස් බව ගැන තවදුරටත් පැහැදිලි කර දෙන මෙන් ඉතා ගෞරවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි.
ඔ මෙතෙක් කල කාමේ කාම සංඥායි රූපේ මම ඇහුපු මම දැන් රූප සංඥාවේ සා හිස්තනේ මම ඇහුවිනවා. මම තහවුරු කරන්න හදන්නේ. ආසාර ප්‍රසාද දෙක අතරමැද හිස්තනේ මම ඇහුවිනවා. පච්චාපුරේ සංඥි මම ඇහිනවා. මේ මමයා පොඩ්ඩක් ආයි ස්ථාවර කරලා දෙන්න කියලා තමයි කියන්නේ. මමයට ඕක තේරෙන්නේ නැහැ. ඕක තේරෙනකොට මමයා නැහැ. ඒකයි තින් කියන්න තියෙන එක නිකන් පේන්නේ උත්තරේ නිකන් දමලා ගහන එකක් වගේ. මේ හිස්තනේ විස්තරේ ඉල්ලනවා. විස්තර කියන්නේ මමයා. හිස්තන කියන්නේ හිස්තන. ඒ හිස්තනෙත් පරිණාමයක් තියෙනවා. උඹ යනකොට ඒ හිස්තනත් මමත් විස්තර හොයන ගතියත් ඒ සේරම තුල තියෙන මායාව එහෙම නැත්නම් මේ නැවත තහවුරු කරගන්න හදන ගතිය මමයා තහවුරු කරගන්න හදන ගතිය වැටේ. ඒක නිසා දිගට ඔහොම කරගෙන යන්නේ. එතකොට හැම තැනදීම මොනව හරි ඉගෙන ගන්නවයි කියලා කියන්නේ නැවතත් මම එයා තහවුරු කරන්න හදනවා. එයා කොහොම හරි ඔය කාමේ නෙවෙයිනේ, කාම සංඥාව නෙවෙයිනේ, රූපේ නෙවෙයිනේ, මේ අරූපේනේ කියලා ඒ එතන හැම තැනකදීම ටැක්ස් කරන්න හදනවා. මම එයා මේ හොට දාන්න හදනවා. ගොඩ පෙරක දෝරුකන් දෙනවා. ආන්න ඒක දැක ගන්නා සුළුව දැන් මේ මම එයා සොයා බැලීම කරන හිස්තනේ බව තේරුම් ගන්න. එතකොට කාමේදී මමයා වැඩ කරන හැටි, කාම සංඥායේ මමයා වැඩ කරන හැටි, රූපේ මමයා වැඩ කරන හැටි සහ දැන් මේ රූප සංඥාව නැත්නම් රූපයේ ඇති නැති අවස්ථාවේ මම වැඩ කරන හැටි පිළිබඳව බොහොම ඔත්තු බලන්නේ කුමාර්ගේ රහස් ඔත්තු සේවාවක දෙන්නෙක් වශයෙන් බලනද එතත් එත්තත් මම ඇිනවා. එයිසම මොකක් හරි දැනගැනීමේ ආසාවක්, කරවැලීමේ ආසාවක්, සාතිකර දැකීමේ ආසාවක් ඔය මට්ටමේදී මම කියලා හිතා ගන්න. Each will is evil කියලා. Each will is ill will කියලා කියනවා. අන්න ඒක දැකන අසුලව දිගට කරන්න ඒකයි කියන්න තියෙන උත්තරේ.
ස්වාමීන් වහන්සේ තව ආරි අමරතුංග අත උස්සල තියෙනවා පේනවා. මයික් එක අන්මුල් කරලා ප්‍රශ්න අහන්න පුළුවන්. ආරි
ස්වාමීන් වහන්සේ අවසරයි. මම ආරි එමෙ පර්සලින් ස්වාමීන් වහන්සේ වල දාසිකෙන් බාව වර්තාවක් ඉදිරිපත් කරේ නැති නිසාත් අලුත් දෙයක් වෙන නිසාත් ආයෙත් කතා කරන්න අවසරයි. ස්වාමීන් වහන්සේ මගේ ආභාවන අරමුණ නිරායසින් මතුවෙන ඇතිවීම නැතිවීම හොඳට පෙන්වන සංඥා බොහොමත් අඩු තැනකයි තියෙන්නේ. සක්මනේදිත් එහෙමයි, පරයන්කෙදිත් එහෙමයි, ඒ දෙන්නා ජීවිතෙත් එහෙමයි. දිගටම ඔයක අත්දැකලක ඉන්නවා. හැබැයි මේ ළඟක දිඳලා පරයන්කය උදේ පාන්දර කරන පරයන්කේ මොනවත් නැති තැන් වලට ගිහිල්ලා ආපහු ආවට පස්සේ එතන මට කොච්චර වෙලා යනවද කියලා තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මගින් අර මගේ අරමුණ ගිලිහිච්ච බව දැනගන්න හම්බ වෙනවා. මම පස්සේ හිතලා බලනකොට අර කියපු වෙලා කියපු තැනට ගොඩක් වෙලාවට යන්න පුළුවන්. දැන් ඒක සමහර පරයන්කවල හැම මිනිත්තුෙම වෙලා ආපහු වෙනවා. එහෙම හැම මිනිත්තුෙම වෙච්ච අවස්ථාවලුත් තියෙනවා. හැබැයි ඒ තරම් ඝන සැරේට දැන් වෙන්නේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් මට ඒක ගැන පොඩි අවවාදයක් අනුශාසනාවකුත් කරන්න. ඒ වගේම මගේ දෙවැනි කොටස තමයි මම සතිපකට ආරණ්‍යයට ගිහිල්ලා නවතින මේ තීරණය කරලා ලැබෙන සතියේ ඉඳලා එතකොටත් මට අවවාදයක් එහෙදි කරන්න මොනවා හරි අවවාදයක් දෙනවා නම් ඒකත් යහපත් සමිනාස දරන් සරණයි.
ඔය තැනකට ගියාම එතන දෙන අවවාද ටික සම්පූර්ණයෙන් පිළි අරගෙන කරන්න. කරනකොට බලන්න දැන් ඔය හිටියට වැඩිය දියුණුවක්ද තියෙන්නේ, සතිය වර්ධනයක්ද තියෙන්නේ, එහෙම නැත්නම් අනවශ්‍ය ප්‍රශ්නයක්ද ඇති වෙලා තියෙන්නේ කියලා. අනවශ්‍ය ප්‍රශ්නක් තියෙනවා අඩු ගන්න හිටපු තැනට එන්න. එහෙම නැතුව මේ සතියක් තියේදී අලුත් දෙයක් ඉගෙන ගන්න පුළුවන් නම් ඉගෙන ගන්න. එහෙම නැතුව මේ අලුත් යන තැනට මේ පරණ මේ බෝතලේ තියෙන ටීවල් ටික අරගෙන යන්න එපා. පරණ තියෙන එක දැන යන්නේ සතිමත් බව විවුර්ත භාවයේ තමයි. ඊළඟ දින උපදේශ වලට හැඩ ගැහෙන තියෙන හැකියාවේ තමයි සතිය දක්ෂකම තියෙන්නේ. මේ මුල් කියාපු ටිකෙත් එච්චර එහෙම කියන්න දෙයක් නැත්තේ නෑ. ඔය යන විදිය තමයි යන්න තියෙන්නේ. ඔක අර සිද්ධි වෙන්න ඕනේ. ඔක එක දිගට කාලයක් කරනකොට තමයි ඔකේ මේ උරුමය හම්බ වෙන්නේ අපිට. අපි ඒක පදිංචිය ලැබෙන්නේ. ලියාපදිංචි වීම වෙන්නේ ඒක තමයි දැන් සිද්ධ වෙන්නේ. කරගෙන යන්න.
ස්වාමීන් වහන්සේ මම ආරණ්‍යයට ගිහ නැවතුණාට එතන උපදෙස් දෙන්නේ නැහැ. තනියම තමයි භාවනාව කරන්න ඕන.
බලන්නකො ගිහලා පටලවා ගන්න හැටි ඔය උපදෙස් මොනවා නැති වුණත් පටලවා ගන්න හැටි බලන්නකො. එදාට මං කියපු දේ තේරෙයි.
අන්නවයි ස්වාමීන් වහන්සේ දරන් සර්ණයි.
ඔයාලට කොණ්ඩේ තියෙනවනේ. කොණ්ඩේ පටලවා ගන්න.
ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අර ඉස්සෙල්ලා ලිඛිත ප්‍රශ්නෙට ඔබ වහන්සේ දුන්න උත්තරයට චුටි මේ ගැටලුවක් පැනනගුණා මම ඉදිරිපත් කරන්න. ආ ස්වාමීන් වහන්සේ මේ අර ආයතන වලින් ආයතන වල දැන් බලන බල දෙයක් විහා පාරේ ඇවිදින ගමන බලන්නේ අහන්නේ වෙන ගතිය ඒ ආයතන වලින් ආයතන වලට මාරු වෙන එක ටික ටික පේන ප්‍රවණතාවයක් තමයි මට තේරෙන්නේ. මුලදී නංගන් අච්චාරුවක් වගේ මම ඔබ වහන්සේගෙන් මුත් ඇහුවා ඒක මගෙන අච්චාරුවක් වෙනවා වගේ කියලා. පස්සේ දැන් දැන් ඒක වැඩි ඒ ගැන හිතන්නේ නැතුව ඒ විදිහ බලන් ඉන්නවා. ඊට පස්සේ ගොඩාක් කල් ඔබ වහන්සේ කරපු දේශනාවක චචක්ක සූත්‍රයේ ගොඩාක් දේශනාවක් අහනකොට මට මතකයි ඔබ වහන්සේ කිව්වා චක්කුව බලන එකේ ඉඳලා සද්ද අහනකට රූපේ ඉඳලා සද්දට පයනකොට පුළුවන්ද ආයපහු මූල කර්මස්ථානට ඇවිල්ලා ගැන් රූපේ ඉඳලා මූල කර්මස්ථානට ඇවිල්ලා සද්ද අහන තැනට යවන්න කියලා. ඒක මම ට්‍රයි එකෙන් යනවා ස්වාමීන් වහන්සේ. එතකොට එතනත් හිස්තනක්ම කියන්න බෑ. එතනත් නිකන් හිස්තනක්ම තමයි. ඉතින් මට හරියටම වචනයක් නැහැ ඒකට කියන්න. එහෙම ගතියක් ගිහිල්ලා තමයි ලොකු වෙලාවක මේ අල්ප මාත්‍ර වෙලාවකට එහෙම හිස්තනකට ගිහිල්ලා තමයි ආයෙ බොහොම සද්ද අහනකට යන්නේ. ඒකත් ඔය අර ඉස්සෙල්ලා දුන්න උත්තරේට සමානකමක් තියෙන මේ හිස්තනේ ස්වභාවයද ස්වාමීන් වහන්සේ?
ඔක් ක්ලච් එක පොඩක් බලන්න වාහනේ ක්ලච් එක බලන්න එක ගියරක ඉඳලා අනිත් ගියරකට යන්න ඉස්සලා ඒකේ රිලීස් වෙලා මේකට එන්ටර් වෙන්න එපා ඉස්සර බර වාහන වල ඩබල් ක්ලච් දැන් ඔටෝ ක්ලච් ඒකේ මේකට මාරු වෙනකොට නැත්තම් දත කඩලා යනවනේ ආ ඒක දත කඩා ගන්න එපා ඉතින් ඔකට ඉස්තනක් ඕන නම් කියාපන් එහෙ නැත්තම් අතරමැදි කියලා කියාපන් කොහොම හරි මේ මැද කෑල්ලේ තමයි තමන් මේ ක්ලච් එක රිලීස් වෙන තැන. අනික කැමතනවා ඒක බර කාගෙන ඉතින්. ඉතින් අපි හරි ආසයි බර කාගෙන ඉන්න තැන තමයි සංසාර කියන්නේ. ඒකටයි අපි ආසා. ඒකයි කියන්නේ බැදපන් වෛරෝ බර වාගේ කියලා වගකීම් වැඩි කරගන්න, අයියා වෙන්න, අක්කා වෙන්න හරි ආසයි. මත හැම එකකම මාරුව තුල නිවන හැංගිලා තියෙන බව බුදුරජාණන් වහන්සේ දැක්කා. අපිට වෙන්නේ මාරුව අත ලිස්සා යෑමක් කිය. ගැටේ ලිහි යෑමක් කිය. ඉතින් මේ ලිහිලා අනිත් එක වදින අතරමැදී අපිට ස්පාසු නැහැ ඒ නිසා නිවනට ස්පාසු නැහැ. ඉතින් ඕක බලන්න ගියාට පස්සේ ඒත් ස්පාසු නැතුව යනවා. මොකද මම මෙයා හුස්ම ගන්න බැරි වෙනවා ඔක්සිජන් රේට් එක බහිනවා මම යාගේ. බ්ලඩ් ක්ලොට් වෙනවා. කොරෝනා හැදෙනවා. පිළිකා හැදෙනවා. එහෙම නැත්නම් ওই වෛරස් එක ওই නියුමෝනියා වගේ එනවා. මේ දෙක අතරමැද. මොකද මේ තරම්ම අපි අර පැත්ත අල්ලගෙන මේ පැත්ත අල්ලගෙන ඒකෙන් මේකට යන්න මාරු වෙන්න කැමති නැහැ. අnte හැම මාරු වෙන තැනකම ක්ලච් එකක් තියෙනවා. ඒ දෙක අතරමැද තියෙන ඒ ක්ලච් එක නිවන. ඒකට බය තමයි සංසාරික යන්නේ. ඒ බයර තමයි අරසා හොයන්නේ, ඇඳුම් හොයන්නේ, දැනුම හොයන්නේ, ගෑනු හොයන්නේ, පොත්පත් හොයන්නේ ඔක්කොම හොයන්නේ. ඉතින් කොහොම කෙරුවක්වත් ওই හිස්තැන තමයි ගොඩක් තියෙන්නේ. හැම දෙයක්ම අල්ලගන්න ඉස්සලත් හිස්තැන පස්සේ තිස්තැනකට පච්චාපුරයේ සංඥා කියලා කියනවා. ඒක දකින්න නැති එක තමයි බීතිකාව අපේ හිතේ තියෙන. ඒක තමයි ඉන්නේ ඒ වුණාට අපි ඒක දකින්නේ නැහැ. ඉතින් ඒක දකින්න බලනකොට ඒකට නාස්තිකයි කියලා කියනවා. උච්ඡේදවාදී කියලා කියනවා. ඇත්තවම දෙයක නැත්තවම දෙයක් බලන් හදනවා කියලා ඉතින් බුදුරජාණන් වහන්සේ චෝදනා කරනවා අඩුගානේ. චෝදනා ටික ඉතුරු වෙලා තියෙනවා අවුරුදු 2600කට පස්සේ. ඒ නිසා මුල කාර්යයට තේරෙනවා අපේ ඉන්ද්‍රියන් කැමති නැහැ. අයුව බලන්න අපේ අම්මලා කැමති නැහැ. අපේ තාත්තලා කැමති නැහැ. අපේ ගුරුවරු අපේ ආයතන කැමති නැහැ. නමුත් වලක්කණ්ඩ වැරි විදිහට මේක පේනවා. ඒකම බලන් ගියාට පස්සේ මාර්යාට මේ මනුස්සයා පේන්නේ නැතු වෙනවා කියලා බුදුහාමුදුරු කියනවා. එහෙම බලන මනුස්සයා මාර්යාට පේන්නේ නැතු වෙනවා.
තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. සුසන්ත උදය මගේ නමයි. මයික් එක අන්මියුට් කළා. ප්‍රශ්න අහන්න පුළුවන්. සුසන්ත.
දරුවන් සර්ණයි ස්වාමීන් වහන්සේ. මම සුසන්ත. මම මේ වැඩසටහන ටිකක් අලුත් කෙනෙක්. මම භාවනාවක් විදියට ආනාපාන සතිය මාස 7-8ක් විතර තිස්සේ කරගෙන යනවා. සහ ඒ අතරදී වැඩ නැති වෙලාවට සහ කොහොමඩත් නිදිය ගන්න උදේ හැරෙන වෙලාවට සිතට එන සිතුවිලි ඒ ඉන්න තැන ඉඳලාම ඇස් දෙක පියාගෙන බලාගෙන ඉන්නවා. මම ආනාපාන සතිය කරන්න ගියාම විනාඩි 20ක් 30ක් විතර යනකොට සිතුවිලි එන එක තේරෙනවා. දිගට සිතුවිලි සමහර වෙලාවට එන සිතුවිලි එන්නේ ආනාපාන සතියේ හුස්ම වැටෙන තැනත් දැනගෙන. ඒ කියන්නේ හුස්ම වැදිලා පහළ වදින තැන උඩ වදින තැන දැනගෙන සමහර වෙලාවට එනවා. හුස්ම වදින තැන තේරෙන්නේ නැති වෙන සිතුවිලි එනවා. ඒ වෙලාවට ඒ සිතුවිල්ලට ගිහිල්ලා පස්සෙ ආයේ මේ ආනාපානට ආයි එනවා. මේ දෙක يعني සිතුවිලි දිහා බලාගෙන ඉන්න එකයි ආනාපාන සතියයි දෙකක්ද දෙකක් විදියට කරන්න හොඳයිද නැත්නම් එකටම කරගෙන යන එක හොඳයිද කියලා දැනගන්න එක තමයි ස්වාමීන් වහන්සේ අවශ්‍ය.
ඔය හරි හොඳටම ආනාපානෙ නැතුව හිතිරි විතරක් තියෙන අවස්ථාවක් ගැන කතා කරා. එතකොට ඇත්තටම ආනාපානෙ නැතුවද නැත්නම් ආනාපානෙ පේන්නේ නැතුවද?
ආනාපානෙ පේන්නේ නැහැ ස්වාමීන්.
ඒ වුණාට තියෙනවනේ.
තියෙනවා.
බලන්න බැරිද?
බලන්න බෑ ඒ වෙලාවට. ඒ අර එන සිතුවිලි වලට වැඩිපුර යනවා.
ආ ඒ වුණාට බලන්න පුළුවන් කියලා හිතාන බලන්න. හිතවිලි ගොඩාක් යනමැද වරින් වර ඇරිලා බලන්න පුළුවන් මම මැරිලා නැද්ද? නිින්ද ගිල්ල නැද්ද? ක්ලාන්ත වෙලා නැද්ද කියලා. ඒක තමයි භාවනා විපස්සනා කියන්නේ. කවුරු හරි අපේ අවධානය යොමු කරන්න ඇදලා ගන්න ගියාම අපි වරින් වර gedara දිහා බලනවා. ඒක මොකද දන්නවනේ gedara නැතිලා නැහැ කියලා. අපව එන්නකොට තියෙනවනේ ඒක. ආන්නෝක බලන්න. එතකොට ඔය මහාන ප්‍රශ්නට උත්තරේ තියෙනවා ඒකේ. තේරුණාද ප්‍රශ්න මං කියපු උපක්‍රමයේ තේරුණාද?
ඔව් ස්වාමීන්.
මොකද්ද තේරුනේ?
දැන් සිතුවිලි ආවට පස්සේ ආයේ ආනාපානෙට ගියාම ආයි මේකට යන්න පුළුවන් කියලා දැනගත්තාම ආනාපානෙට මේ ආනාපානෙ තියෙනවා ආයේ වැඩේ යන්න පුළුවන් කියලා තේරෙනවා.
හිතවිලි තියෙනවා ආනාපාන තියෙනවත් කියන අවස්ථාව නෙවෙයි. හිතවිලි විතරයි ආනාපාන දිතර හිතවිලි වලට තදින්ම ඇදගෙන යන අවස්ථාවක් කියන එකක් වාර්තා කරා. මතකද? ආන ඒ වෙලාවෙත් මම මේ මාව සීපත් කරලා සතිය සීපත් කරලා කමඨාන් සුද්ධ කිරීම සුද්ධත් කරා. මේ විදිහට හොඳටම තියෙන වෙලාවේ බැරිද කියලා බලන්න මම මැරෙලා නැහැ කියලා. මට හුස්ම වැටෙනවායි කියලා. විස්තර සහිතව නෙවෙයි. හරි යන හිතවිලි ධාරාව මැදින් බලන්න පුළුවන් ද කියලා බලපු දවසේ ඔන්න තේරුම් ගනි මෙතෙක් කරව භාවනාවේ ඉදිරි පියවර ඒ වගේම සෙල්ලක්කාර ගතිය. එතකොට ওই පස්සේ අහපු ප්‍රශ්නට උත්තරේ තියෙනවායි.
හරි ස්වාමීන් වහන්සේ.
දැන් තෙරුවන් සරණයි. හොඳයි අපි එහෙනම් මෙතනින් සමු ගන්නවා. අපි බාර දෙනවා මයික් එක ඉදිරි ටික කරගෙන යන්න අපේ ගරුකට යුතු අපේ ධම්ම කුසල නේ සාගරද කුසල කුසල ආමතුරු අන්ටි ඉඩ දෙනවා මේ නිරෝෂ් ආමතුරුත් එක්ක යාළුවලා වැඩි කරගනි.
අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ඔබ වහන්සේට.
තෙරුවන් සරණයි ස්වාමීන්.
තෙරුවන් සරණයි ස්වාමීන්. නැවතවතාවක් සියලුම ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. එහෙමනම් අපේ දෙවනි අද දවසේ වැඩසටහනේ දෙවනි භාගය ධම්ම දේශනාව වැඩසටහන ආරම්භ කිරීමට කරන ලෙස ධම්ම කුසල ස්වාමීන් වහන්සේගෙන් අති ගෞරවයෙන් පාද දෙපා නමද මම ආරාධනා කරනවා. සාදු සාදු සාදු.
නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අග්ගිහුත මුඛායඤ්ඤා සාවත්ති චන්දසෝ මුඛං රාජා මුඛං මනුස්සානං නදීනං සාගරෝ මුඛං නක්කත්තානං මුඛං චන්தோ ආදිච්චෝ තපතං මුඛං පුඤ්ඤං ආකංකමානානං සංඝෝ වේ යජතං මුඛන්ති.
සාදු සාදු සාදු.
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්තුනි, අදත් අපි සුපුරුදු විදියට ධර්ම දේශනාව සමග තමයි එකතු වෙලා ඉන්නේ. එතකොට දැන් අපි දේශනා කර කර ඉන්දිය සූත්‍ර දේශනාවේ යම් කිසි විදියක අවසාන භාගයට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. එතකොට අර සේල බ්‍රාහ්මණයා එක්ක අර කතා බහ යන අතරේ අපිට පේනින්න තියෙනවා මොකද්ද අන්න අර ජටිලය තමුන්ගේ ඒ පැවරුමට අනුව යම් කිසි විදියක ඒ පසුදින දානේ පිළියෙල කළා. ඒ විදියට කටයුතු සකස් කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේට පණිවිඩයක් එවනවා පහවදා උදේ. මෙන්න මේම භාග්‍යවතුන් වහන්ස මේ දාණය සූදානම්. මේ විදිහට කටයුතු සකස් කළා තියෙන්නේ කියලා ඒ ජටිලයා බුදුරජාණන් වහන්සේට පණිවිඩයක් එවනවා. පුරුෂයෙක් එවනවා. ඉතින් එතන සඳහන් වෙනවා භාග්‍යවතුන් වහන්සේ අන්න භික්ෂු සංඝයා වහන්සේලා සමග ඒ අදාළ ආශ්‍රමයට ඒ ජටිලයාගේ ආශ්‍රමයට වැඩම කරා කියලා. එහෙම වැඩම කළා. ඒ පැනෝ යම් කිසි අසුනක් තිබුණාද ඒකේ වැඩ ඉන්දියා කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ එහෙම වැඩ ඉන්දියා බුදුරජාණන් වහන්සේට මේ ජටිල පිරිස අන්න බොහෝම ප්‍රණීත ආහාරයෙන් ඒ භික්ෂු සංඝයා වහන්සේලාටත් බොහොම ප්‍රණීත ආහාරයෙන් අන්න උපස්ථාන කළා. වැඩිපුරත් එක්ක බෙදලා අන්න පවාරණය කළා මේ දානේ අහවර කරා කියලා සඳහන් වෙනවා. එතකොට මේ විදිහට අන්න දානයක් පූජ කරනවා. ඒ විදිහට ලොකු පිරිසක් බුදුරජාණන් වහන්සේ සමග 1250ක් පමණ සංඝයා වහන්සේලා මේ විදිහට දානෙන් ඒ රසවත් ආහාරෙන් කැයුතු බුදිය යුතු දෙයින් අන්න පවාරණය කරනවා. එහෙම පවාරණය කළා ඒ දාන කටයුතු සාර්ථකව අවසන් කරා කියලා තමයි සඳහන් වෙන්නේ. එතකොට මේ කේනිය ජටිලයාගේ ආශ්‍රමේ මේ විදියට බොහොම යහපත් විදියට මේ දානේ කටයුතු සිද්ධ වෙනවා. එතකොට මෙතන මේ එක වචනයක් සඳහන් වෙනවා. මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ සහ ඒ භික්ෂු සංඝයා වහන්සේලා මේ බොහොම කෑයුතු බුදිය යුතු ආහාර පිළිගන්නලා ඒ විදියට පවාරණයක් සිද්ධ කරා කියලා. එතකොට ඔය පවාරණය කියන වචනයක් ඔතන සඳහන් වෙනවා. ඊළඟට ඔය ආහාර සම්බන්ධ ශික්ෂාපදයකුත් තියෙනවා මෙන්න මේ පවාරණ කතාවක් එක්ක. එතකොට මොකද්ද මේ කියන්නේ? අන්න ගිහිල්ලා කෑම බීම පිළිගන්නනවා. එතකොට මුලින් අපි හිතමු ඒ පාත්‍රයට ඒ අවශ්‍ය කටයුතු අවශ්‍ය දේවල් අන්න පිළිගන්නවානි. එතකොට බත් වෙන්න පුළුවන්, ව්‍යංජන වෙන්න පුළුවන්, ඒ අවශ්‍ය දේවල් පිළිගන්නවා. ඊට පස්සේ ඊළඟට නැවතත් මේ ආහාර වේල වළඳන අතර වාරේ සමහර විට ගිහිල්ලා අඩුපාඩු පිළිගන්නවා වෙන්න පුළුවන්. එතකොට අඩුපාඩු පිළිගන්නකොට අන්න බත, ඒ ව්‍යංජන අන්න තමුන්ට ඇතිනම් කෙනෙක් කියනවා මට ප්‍රමාණවත්. සමහර විට අත වහනවා වෙන්න පුළුවන්. ඊළඟට එහෙම නැත්නම් වචනිකින් කියනවා වෙන්න පුළුවන් මට ප්‍රමාණවත් කියලා කියනවා. එතකොට මෙන්න මේක තමයි මේ පවාරණය වෙනවා කියන්නේ. අර විදිහට දෙයක් පිළිගන්නන එනවා, දැන් මට ඇති. මගේ පමණ මෙච්චරයි කියන එක අන්න වචනින් හරි අතින් පයින් හරි සංඥාවක් කරනවා, ප්‍රකාශයක් කරනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ සමග මේ භික්ෂු සංඝයා වහන්සේලා අන්න පවාරණය කරා කියලා සඳහන් වෙනවා මෙතන. එතකොට ඒ විදිහට අන්න ඇති පමණ ආහාර පිළිගන්නවා කියන අදහස තමයි තියෙන්නේ. ශික්ෂාපදයකුත් තියෙන මොකද්ද මෙන්න මේ විදිහට දානයක් පිළි අරගෙන දානයක් බාරගෙන ගිහිල්ලා මේ විදිහට කෙනෙක් අතින් පවාරණේ වුණා නම් ඒ දානේ බාරගත්ත කෙනා අතින් පවාරණයක් වුණා නම් ඊට පස්සේ ආපහු කෑවොත් අන්න ආපත්‍යයකට අහු වෙනවා. එතකොට අතන ගිහිල්ලා ඇති කියලා කාලා එනවා. ඊට පස්සේ ආපහු වෙන තැනක ගිහිල්ලා කන්න ගියොත් වැඩේ අවුල් කියලා අන්න ශික්ෂාපදයකුත් පනවලා තියෙනවා. ඉතින් ඔන්න පවාරණේ කියන වචනේ ඔතන සඳහන් වෙනවා. මෙන්න මේ විදිහට බොහෝ කෑයුතු බුදීතු දේවල් වලින් පිළිගන්නලා ඒ බුදුරජාණන් වහන්සේ සමගේ ඒ භික්ෂු සංඝයා වහන්සේලා පිරිස පවාරණය සිද්ධ කරා කියලා. ඉතින් ওই විදිහට දානේ කටයුතු අවසන් වුණාට පස්සේ භාග්‍යතුන් වහන්සේ ඒ දානේ වළඳලා ඉවර වෙලා සුළු මොහොතක් විවේකීව ඉඳලා මෙන්න මේ අනුමෝදනා ගාථාවක් ඉදිරිපත් කරනවා මේ කේනිය ජටිලයට. අන්නේ අනුමෝදනා ගාථාව තමයි අද මේ අපි ඉදිරියෙන් තියපු ගාථාව. ඒ සූත්‍රයේ ඊළඟට සඳහන් වෙන කොටස. ඒතර එතන සඳහන් වෙනවා අග්ගි උත්තමුඛා යඤ්ඤා සාවත්ති ඡන්දසෝ මුඛං රාජා මුඛං manussානං නදීනං සාගරෝ මුඛං නක්කත්තානං මුඛං ඡන්දෝ ආදි චෝතප්පතං මුඛං පුඤ්ඤං ආකංකමානානං සංඝෝ වේ යජතං මුඛන්ති කියලා. ඔන්න ඔය විදිහේ ගාථාවක් බුදුරජාණන් වහන්සේ මේ කේනිය ජටිලයට තමයි ප්‍රකාශ කරන්නේ. ඉතට කියනවා මොකද්ද මෙන්න මේ යාගයන්ට ගින්න ප්‍රදාන වෙනවා. එතකොට මේ ගිනි දෙවියා පුදනවා කියලා අපි අහලා තිනවා. ජටිලයන්ට ඒක බොහොම ප්‍රමුඛ දෙයක්. එතකොට අන යාගයන්ට ගින්න ප්‍රදාන වෙනවා. සාවත්ති ඡන්දසෝ මුඛං. එතකොට ඡන්දස් වලට මේ සාවිත්‍රිය ප්‍රදාන වෙනවා. එතකොට ගාථා බන්ධන ක්‍රම පිළිබඳ සඳහනක් තියෙනවා. එතන ඡන්දස් කියන්නේ අනේ විදිහ ගාථා බඳින ක්‍රම. එතකොට ඒ ක්‍රම වලින් මෙන්න මේ සාවිත්‍රිය කියන ක්‍රමේ තමයි ඒ හැම එකටම ප්‍රධාන වෙන්නේ, ප්‍රමුඛ වෙන්නේ. ඒක තමයි ප්‍රසිද්ධ ක්‍රමේ වගේ අදහසක් තමයි මෙතන තියෙන්නේ. රාජා මුඛං manussානං. එතකොට රජතෙමේ මෙන්න මේ මිනිස්යාන්ට ප්‍රධාන වෙනවා, ප්‍රමුඛ වෙනවා. නදීනං සාගරෝ මුඛං. මේ සාගරය අන්න නදීන්ට ප්‍රධාන වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ තමයි මේ විදිහට කියාගෙන යන්නේ. නක්කත්තාන මුඛං ඡන්දෝ. නැකත්තරු වලට චන්ද්‍රයා ප්‍රධානයි. ආදිච්ඡෝ අපතම් මුඛං. තවන දේවල් වලින් සූර්යයා තමයි ප්‍රධානියා. ඊළඟ සඳහන් කරනවා පුඤ්ඤං ආකංකමානානං සංඝෝ වේ අජතං මුඛන්ති. පින් කැමැත්තන්ට දන් දෙන්නන්ට ඒකාන්තෙන් සංඝයා ප්‍රධාන වෙනවා. සංඝයා ප්‍රමුඛ වෙනවා කියලා සඳහන් කරනවා. ඉතින් ඔන්න විදිහේ ගාථාවක් දේශනා කළා. මේ කේනිය ජටිලයව සතුටු කළා, හිත ප්‍රමෝදමත් කරලා නික්මිලා කියලා ගියා කියලා තමයි එතන සඳහන් වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහේ ගාතාවක් කියලා මෙන්න මේ විදිහට දන් දෙන්නන්ට නම් සංඝයා තමයි ප්‍රමුඛ කියලා මේ කරපු වැඩේ එක්තරා විදිහක අනුමෝදන් කිරීමක් සිද්ධ කරනවා. අර විදිහට ගිනි දෙවියන් පුදනවා නම් ඔබ අන්න ඒකට ගින්න ප්‍රදානයි. ඒ විදිහට යාඥා කරනවා නම් ඊළඟට මේ විදිහට තවන දේවල් වලට නම් සූර්යයා, මනුස්සයන්ට නම් රජතෙම, නදීදන්ටන් සාගරේ. ඔන්න ඔය විදිහට කියලා අන්තිමට කියනවා දන් දෙනවා නම් පින් කැමැත්තෙක් ඉන්නවා නම් අන්නේ තැනැත්තට උපරිම දේ, අන්නේ තැනැත්තට වටිනාම දේ, අන්නේ තැනැත්තට ප්‍රමුඛ වෙන දේ තමයි මේ සිද්ධ කරේ. මොකද්ද? බුද්ධ ප්‍රමුඛ 1250ක් පමණ මහා සංඝයා වහන්සේලා පිරිසකට දානයක් පූජ කළා. ඒ විදිහේ කටයුත්තක් කරා. ඒ විදිහේ අන්න කරන්න තියෙන ඉහළම විදිහේ පින්කමක් බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඉන්න කාලෙක ජීවමාන බුදු කෙනෙක් ප්‍රමුඛ භික්ෂු සංඝයා වහන්සේලා බතින් පවරලා අන්න ලබා දෙනවා. ඉතින් ඒ විදිහේ පින්කමක් ඔබ සිද්ධ කරා කියලා අර අර අන්‍ය මතයක් අරන් තියෙන කේනිය ජටිලයාගේ හිත පොඩ්ඩක් සතුටු කරනවා. හිත සතුටු කරලා ඒ විදිහට ප්‍රමෝදයට පත් කළා බුදුරජාණන් වහන්සේ නික්මිලා ගියා කියලා සඳහන් වෙනවා. එතකොට ඒ සංඝයා වහන්සේලා සමග. ඉතින් ওই කතාව තමයි අපිට අහන්න තියෙන්නේ මේ සූත්‍රයේ ඊළඟ කොටස විදිහට. එතකොට මෙතෙන්දී අපි මේ දාණය ගැනනේ මෙතන සඳහන් තියෙන්නේ. මේ දන් දෙනවා නම් මෙන්න මේ විදිහට තමයි ප්‍රමුඛතාවය කියලානේ සඳහන් තියෙන්නේ. එතකොට අපි හිතුවොත් කල්පනා කරොත් ඉතින් මේ දාණය කියන එක වුණත් අපිට ওই විදිහට යම් කිසි කෙනෙක් බඩගින්න ඉන්න කෙනෙක් දැකලා මොනවා හරි දෙයක් පූජා කරන තැනින් පටන් ගන්න පුළුවන්. එතකොට තිරිසන් සතෙක්ට මොනවා හරි පූජා කරත් අන්න යම් කිසි විදිහක ආනිසංසයක් තියෙනවා. ඉතින් එහෙම එහෙම ගිහිල්ලා ගිහිල්ලා දානෙත් එක එක මට්ටම් තියෙනවා. කාට දුන්නත් ආනිසංස තියෙනවා. නමුත් ලබා ගන්න පුද්ගලයා අනුව ආනිසංස වෙනස් වෙනවා කියලා සඳහන් කරනවා. ඊළඟ සඳහන් කරන මේ දන් දෙන්නගේ පැත්තෙන් වුණත් තියෙනවා වෙනස් වීමක්. එතකොට අර විදිහට ලබන පාර්ශවයේ පැත්තෙනුත් ආනිසංස වෙනස් වෙනවා. ඊළඟට දන් දෙන්නගේ පැත්තෙන් තියෙන හික්මීමත් අනුව යම් කිසි විදිහක ආනිසංස වෙනස් වෙනවා. ඒ විදිහේ වෙනසක් පෙන්වුම් කරනවා. ඉතින් ඒ එතකොට දානයක් දෙනකොට සක්කසා දන් දෙනවා කියලා කියනකොට ඉතින් ඇත්තටම ලබන පාර්ශවයේ දෙන පාර්ශවයේ අතර අමුතුම විදිහේ ගනුදෙනුවක් තමයි මෙතෙන්දි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ හිතේ ස්වභාවෙත් සමග එන ගනුදෙනුවක් තමයි මේ සිද්ධ වෙන්නේ. එතකොට අර විදිහට අසරණෙක් දැකලා මොනවා හරි ලබා දෙන තැනින් පටන් ගන්න මේ දානේ එක්තරා විදිහක නිවනෙන් කෙලවෙන ස්වභාවයක් තියෙනවා. අර විදිහට ලබන පාර්ශවයේ මේ ධර්මයේ සාක්ෂාත් කරවූ පිරිසක් නම් අන්න ආනිසංස වැඩි වෙනවා. ඊළඟට නිවැරදිව මේ කියන විදිහට සකසා දන් දෙනවා කියලා හිත දූෂණය කරගන්නේ නැතුව ඒ අතහැරපු හිතින් දන් දෙනවා කියන්නේත් ලේසි පහසු වැඩක් නෙමෙයි. ඒතකොට එක්තරා විදිහක අර නිවන් දැකලා ඉන්න ඕනේ හරියටම දානයක් දෙන්නත් ඒ වගේම හරියට දානයක් ලබන්නත්. ඉතින් ඒ රහතන් වහන්සේ කෙනෙක් ගැන සඳහන් කරනවා මේ ණය නැතුව මේ ලෝකෙ හැසිරෙනවා කියලා කියනවා. මොකද ඒකට හේතුව තමුන්ගේ ණය ඒ ඇරියස් ටික ඔක්කොම ගෙවල් ඉවර වෙලා තියෙන්නේ. එතකොට තවදුරටත් මේ හිතේ යම් කිසි දෙයක් කෙරෙහි ඇල්මක් බැඳීමක් ඉතුරු වෙලා නැහැ. එතකොට ඒ වගේ කෙනෙක් අන්න මේ මුළු ලෝකෙටම උරුමකාරයෙක් බව සඳහන් කරනවා. මොකද අන්න අර පොඩි දෙයක් අතහැරීම තුලින් මුළු ලෝකෙටම උරුමකාරයෙක් බවට පත් වෙලා තියෙනවා. අර විදියට මුහුදේ නගින රැලක් අපි අල්ලගෙන ඒ රැළ මත පදනම් වෙලා කතන්දරයක් ගෙතුවාට මොකද ඒ රළ අතෑරීම තුලින් අන්න මුහුදේ මහ මුහුදට උරුමකාරයෙක් බවට මේ රහතන් වහන්සේ කෙනෙක් පත් වෙලා තියෙනවා. අන්න ඒ උරුමය තුලින් කියනවා මේ මුළු ලෝකේටම උරුමකාරයෙක් ඕන දෙයක් ලබන්න සුදුස්සෙක් මේ විදියට ණය නැතුව හැසිරෙන්නේ මේ ලෝකේ කියලා සඳහන් කරනවා. එතකොට ඒ වගේ කෙනෙක්ට පූජා කරොත් අන්න එතකොට ඒකේ ආනිසංස කියලා නීම කරන්න බැරි තරම් ප්‍රමාණයක් කියලා සඳහන් වෙනවා. ඉතින් ඒ වගේ කෙනෙක් ලබන පැත්තෙන් අනිත් පැත්තෙන් දෙන පැත්තෙනොත් එක්තරා විදිහක අන්න මොකද්ද හිත හික්මෝගන හිතේ යම් කිසි පැහැදිලි ස්වභාවකින් කටයුතු කරොත් අන්න එතනත්තරත් ආනිසංස වැඩි. ඉතින් එහෙම හික්මෙන්න පුළුවන්ද කියලා ප්‍රශ්නෙකුත් තියෙනවා. ඊට පස්සේ ඔය චතුරාර්ය සත්‍ය පිළිබඳ මේ ධම්මචක්ක සූත්‍රය එහෙම සඳහන් වෙනකොට එතන සඳහන් වෙනවා මොකද්ද අන්න දුකට හේතුව දුක නැති කිරීම කියාගෙන යනකොට මොකද්ද මෙන්න මේ තණ්හාව පිළිබඳ සඳහන් කළා. ඊට පස්සේ සඳහන් කරනවා මොකද්ද මේ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ නෝක තමයි පෙන්නන ක්‍රමය. එතකොට අන්න මේ දාණයට යොමු කරපු හිත ඇත්තෙක් බවට පත් වෙලා ඉන්නවා. ඊළඟට අර සෝතාපට්ටි සංයුත්තේ ඒ අවමම මට්ටම පෙන්නකොට එක එක පැති වලින් පෙන්නවානේ. සමහරු ප්‍රඥාව පැත්තෙන්, සමහරු සද්ධාව පැත්තෙන්. ඔහොමම පෙන්නගෙන යනකොට අන්න කියනවා ඒක එක්තරා පුද්ගලයෙක් පිළිබඳ මෙයා සෝදාගත් අත්ඇතුව වාසය කරනවා. හැම වෙලේම දුගී මගී යාචකයන්ට විවෘත වූ දොරවල් ඇතුව වාසය කරනවා. අන්න අර තියෙන දෙයක් ඒ සුදුසු අවස්ථාව ආවද දීලා දැම්මා. ආපහු ඒක ගැන හැඟීමක් මට තා චුට්ටා ඉතුරු කරගෙන දෙන්න තිබුණා කියලා හැඟීමක්, අපරාධ මෙච්චර දුන්නේ කියලා හැඟීමක්, මේ මනුස්සයා දීල් ගත්ත කෙනා මොනව කරයිද දැන් මේකට කියලා හැඟීමක් පහළ වෙන්නේ නැහැ. එතකොට අන්න විවෘත වූ හදවතකින් දීමට සුදුසු හදවතකින් ඒ විදිහට විවෘත වූ දොරවල් ඇතුව වාසය කරන කෙනෙක් පිළිබඳ තමයි මේ සඳහන් කරන්නේ. එතකොට එයාගේ ශක්තිය ඒ පැත්තෙන් දන් දීලා අන්න විවෘත වූ දොරවල් ඇතුව විවෘත වූ හදවතකින් අන්න අර විදිහට සෝදාගත් අත් ඇතුව කල්ගත කරනවා. ඉතින් ඒ වගේ හික්මීමක් කරන්න හරිම අමාරුයි ඇත්තකින්. එක පැත්තකට මේ ප්‍රතිපදාව වඩනකොට තමුන්ගේ කෙලෙස් ටික ටික දකිනකොට මම මේ විදිහට දන් දුන්නත් සමහර වෙලාවට මගේ හිත තුල යම්කිසි අඳුරු ගතියක් මතුවෙනවා. අන්න ඒ විදිහට ටිකෙන් ටික හික්මෙමින් කටයුතු කරන කෙනෙක්ට තමයි මෙන්න මේ කියන විදිහට සකසා දන් දෙන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අර විදිහට විවෘත වූ මනසකින් සෝදාගත් අත් ඇතුව දුන්නද ආපහු ඒක ගැන හැඟීමක් නැහැ කියන අදහසින් කල්කෙවෙන එක ලේසි නැහැ. එතකොට අර විදිහට බාහිර පරිසරයේ තියෙන භාණ්ඩයක් අපි පූජා කරනවා වෙන්න පුළුවන්. නමුත් ඒ භාණ්ඩය පිළිබඳ යම්කිසි බැඳීමක් අපේ හිත තුළ තමයි තියෙන්නේ. එතකොට හිත තුලින් ඒක අතහැරලා දෙනවා කියන්නේ අමුතුම විදිහේ ශිල්පයක් දිනු කළා තියෙන්න ඕනේ. අර විදිහට මමත්වයක් වර්ධනය කරගෙන මම දන් දෙන්නෙක්, මම මේ විදිහට දාන කටයුතු කරනවා, මම තමයි මේ පිරිස් එකතු කරගෙන මේ විදිහේ ලොකු පින්කම් සිද්ධ කරන්නේ කියලා තමුන්ව පුඹගෙන ඉන්න කෙනෙක් තුලින් ඒ වගේ වෙනසක්, ඒ වගේ අතහැරීමක් ඊ කියලා අපිට හිතන්න අමාරුයි. ඒ වෙනුවට අන්න ටික මම මේ මමත්වයක් කියන එකක් වර්ධනය වෙනවා වෙනුවට මමත්වයේ දියවීම තුලින් තමයි ඔන්න ඒ විදිහ අතහැරීමක් ගන්න පුළුවන්. එතකොට අර විදිහට දුගියේ කම් වෙලා දෙන තැනින් පටන් ගත්තර මොකද මේ විදිහට මම යාතහැරීම දක්වාම දිවෙන ප්‍රතිපදාවක් තමයි දානේ උනත් තියෙන්නේ. නමුත් අපි අඳුරන්නේ නැහැ මේකේ පියවර. අර පටන් ගන්න තැන සහ අවසන් වෙන තැන අතර වෙනස අපි අඳුර ගන්න දන්නේ නැහැ. ඉතින් අපි හිතනවා හැමදාම අතරම පළපදියම් වෙලා ඉඳියනම් හරි කියලා. නමුත් එතනින් පටන් ගන්න මොකද ටිකෙන් ටික ඉදිරියට යනකොට ටිකෙන් ටික දියුණු වෙනකොට අර විදිහට මේ තියෙන ඔක්කොම දන් දුන්නට පස්සේ මමත් දන් දීලා මේ මමයා කියලා අල්ලගෙන ඉන්න ටිකක් දන් දීලා අහවර කරන ප්‍රතිපදාවක් දිහාවට තමයි යන්නේ. ඉතින් එහෙම ප්‍රතිපදාවක් ලං කරගන්න කාලයක් තිස්සේ හික්මීමක් ඇති කරගත යුතුයි. කාලයක් තිස්සේ පුහුණුවක් තුළින් තමයි ඒ විදිහේ වෙනසක් අපිට ලං කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අර කී විදියට මුලින් කී විදියට කෙනෙක්ව ඉලක්ක කළා බාහිර තියෙන දෙයක් දන් දීමෙන් කටයුතු කරන්න පුළුවනි. නමුත් එතනින් එහාට ගමනක් නැහැ. ඉතින් ඒ වගේ දන් දීම් අපිට දකින්න තියෙනවා ගොඩක් වෙලාවට මේ ධර්මයක් අහපු නැති කෙනෙක්ුණත් සිද්ධ කරනවා. ඒ විදිහේ කටයුතු කරන පිරිස් ඕන් තරම් අපිට දකින්න පුළුවන්. ඉතින් ඒ පිරිසුත් සමහර විට බොහොම උනන්දුවෙන් මේ වගේ දානමය කටයුතු වලට, මේ වගේ දේවල් වලට යොමු වෙනවා. සමහර විට දකින්න තියෙනවා ඒ සීත රටවල් වල සීත කාලේට අන මිනිස්සුන්ට බාහිරේ ඉන්න බැරි වුණාම, ඒ පරිසරයේ කටුක වුණාම මොකද කරන්නේ? මේ පිරිස් එකතු වෙලා ලොකු ඒ යම්කිසි මුදල් වැය කළා මේ ඒ හෝම්ලස් මිනිස්සුන්ට, ඒ නිවාස නැති මිනිස්සුන්ට අන රැයක් ගත කරන්න හරියට නිකම් බෝඩිමක් වගේ ලබා දෙනවා. එතකොට මෙන්න මේ පැය ගාන ඇතුළත ඔබට අපේ ස්ථානෙට ඇවිල්ලා ඇතුල් වෙන්න පුළුවන්. හවස 4 ඉඳලා 6 වෙනකම් මේ විදියට 300කක පිරිසකට, 500ක පිරිසකට, 1000ක පිරිසකට අපි මේ විදියට සීත කාලේ නවාතැන් ලබා දෙනවා. ඔබේ හිසට ඉහලින් අන වහලයක් ලබා දෙනවා. එතකොට මොකද්ද? අන්න වහලයක් ලබා දෙනවා, රාත්‍රී ආහාර වේල ලබා දෙනවා, නිදිය ගන්න ඇඳක් ලබා දෙනවා. ඊට පස්සේ රාත්‍රියේ පොඩි ප්‍රසංගයක් වගේ දෙයක් තමුන්ට විවේක වෙන්න පුළුවන්, යම්කිසි පොඩි සංගීත කණ්ඩායමක් වගේ දෙයක් ලබා දීලා අර මිනිසුන්ට එක්තරා විදිහක අන්න පැය කීපයකට හරි සැනසීමක් ලැබෙන විදිහට කටයුතු කරනවා. පව දවුදේට නැවතත් ඉතින් අකුලගෙන නික්මිලා යන්න ඕනේ. ආපහු නැවතත් ඊළඟ දිනෙත් හවස මෙන්න මේ වගේ 300ක පිරිසකට එන අනුපිළිවෙලින් මේ ආයතනයට ඇතුල් වෙන්න පුළුවන් කියලා ඔය වගේ වැඩ කරනවා. ඒ මිනිස්සු ඉතින් මොනවා අහලා කරනවද කිව්වොත් ඇත්තටම මේ ධර්මයක් අහලා නොවෙන්න පුළුවන්. නමුත් අර තමුන්ට ලද අවස්ථාවෙන් ඒ කටයුත්ත කරනවා. ඒක හොඳ ආකාරයෙන් සිද්ධ කරන්න උත්සාහගන්න. ඊළඟට තව YouTube channel එක සමහරව දැකලා ඇති. එතන සඳහන් වෙනවා invisible people කියලා තමයි ඒක තියෙන්නේ. ඒතකොට එතන ඉන්න මිනිස්සු හැරිම සංවේදී කෙනෙක්. ඒ තැනත්තා මේ විදිහට මේ වෙන රැකියාවක් කරන ගමන් එහෙම මිල මුදල් තියෙන කෙනෙකුත් නෙමෙයි. ඒ වුණාට අර තමුන් යමින් යමින් ගමන් කවුරු හරි මේ විදිහේ පාරට වැටිලා ඉන්න කෙනෙක්. ඒ විදිහට වහලයක් නැතුව පීඩා විඳින කෙනෙක් හම්බුනහම ඒ තැනත්තා මොකද කරන්නේ? පොඩි වීඩියෝ පාටයක් අරගෙන ඔබගේ නම මොකද්ද, ඔබ මේ විදිහට කොච්චර කාලයක් ඉන්න කෙනෙක්ද, ඔබ මොන විදිහ අධ්‍යාපනයක් ලැබපු කෙනෙක්ද කියලා, ඔබ මේ වගේ තත්ත්වයකට වැටෙන්න උනේ හේතුව මොකද්ද කියලා අන්න පොඩි ඉන්ටර්විව් එකක් කළා. මේ තැනත්තා මේ තොරතුරු පරීක්ෂා කරලා බලනවා නිවැරදිද කියලා. නිවැරදිද කියලා පරීක්ෂා කරලා බලලා අන්න මොකද කරන්නේ? තමුන්ගේ රටට හඬගා කීවීමක් වගේ සිද්ධ කරනවා. මෙන්න මේ වගේ මිනිස්සු ඉන්නවා බලන්න. මේ වගේ අසරණ වෙච්ච මිනිස්සු ඉන්නවා. ඒවට ඒගොල්ලොන්ට පිටක් තියෙනවා නම් ඒගොල්ලන්ගේ ජීවිත නැවතත් ගොඩනගා ගන්න පුළුවන් කියලා. ඔන්න මේ යම් කිසි මුරගා කීමක්, හඬගා කීමක් සිද්ධ කරනවා. ඉතින් සමහර විට මේ වගේ දෙයක් දකින්න කෙනෙක් මමම ලබා දෙනවා අවුරුද්දකට නවාතැනක්, එයාට නැවතත් දෙපයින් නැගී සිටින්න අවස්ථාවක් කියලා ඔන්න විදියට කටයුතු කරනවා. ඉතින් එහෙම සමහර විට ලබා දුන්නු හඬ ගෑම නිසාම සමහර විට කෙනෙක් නැවතත් තමුන්ගේ දෙපයින් නැගී ඉඳලා යන රැකියාවක් කළ යම් කිසි විදියක නවාතැනක් ආහාර හොයාගෙන කටයුතු කරනවා කියලා අවුරුදු ගණනකට පස්සේ අන්න නැවතත් මේ විදිය වෙනසක් වුණා මේ කරපු දව්වෙන් මට කියලා නැවතත් හඬ පටයක්, නැවතත් වීඩියෝ පටයක් නිකුත් වෙනවා. ඉතින් ওই වගේ කටයුතු කරන කෙනෙක් ඉන්නවා. ඉතින් මේ මිනිස්සයා ඉතින් ඔහොම පාරේ යනකොට දවසක් මේ මෙයා කියලා දැනගනත් නෙමෙයි, අර පාරේ ඉන්න දුගී මිනිස්සෙක් කියනවා මට මේ ආහාර වේලක්, මට කෑම වේලක් කිකි තමයි ඉන්නේ. ඉතින් යانے යانے කෙනා හැම කෙනාටම කියනවා කවුරුත් නවතින්නේ නැහැ. නමුත් මෙයාගෙනුත් මේ ඉල්ලීමම කරනවා. මොකද්ද කිව්වේ කියලා නවතිනවා. එතකොට කියනවා මට ආහාර වේලක්. එතන මොනවද ඕනේ? අර එහා පැත්තේ තියෙන මැක්ඩොනල්ඩ්ස් එකෙන් මට ආහාර වේලක්. ඊට පස්සේ බොන්න මොනව හරිත් ඕනේද? නෑ, බොන්න දෙයක් අවශ්‍ය නැහැ, මට කෑම එකක් තියුණා නම් ඇති කියලා. ඉතින් අන්න එහෙනම් ඔහොම ඉන්න කියලා දුවගෙන ගිහිල්ලා අර පාර පැනගෙන ගිහිල්ලා අරගෙන ඇවිල්ලා මේ ලබා දෙනවා. ඊළඟ පුදේ ලබා දෙනවා. ඉතින් ලැබුවාම අහනවා මේ ඔබ ඇත්තටමද මේ දෙන්නේ මට? ඔබ ඇත්තටමද මටමද දෙන්න මේ හදන්නේ කියලා විමසා සිටිනවා. එතකොට කියනවා ඔබටම තමයි දෙන්න හදන්නේ. ඔබ අද හරි මිනිහගෙන් ඇහුවා. වෙනදාට වැරදි කෙනෙක්ගෙන් ඉල්ලන එක අද හරි කෙනෙක්ගෙන් ඉල්ලුවා කියලා. ඉතින් දීලා යනවා. කඳුළු සලසල ඒක බාර දීලා නික්මිලා යනවා. ඉතින් ඔය වගේ මේ ධර්මයක් ඇහුවේ නැති වුණත් ඒ හැඟීම තියෙන කට්ටිය ඉන්න පුළුවනි. ඒ විදිහට හදපත්ලෙන් මේ විදිහට දානයක් පූජා කරන කට්ටිය ඉන්න පුළුවනි. නමුත් ඉතින් ඒගොල්ලන්ට තියෙන අවාසනාව තමයි මෙතනින් එහාට තියෙන ප්‍රතිපදාවක් ගැන හැඟීමක් නැහැ. මෙතනින් එහාටත් තව ටිකක් කරන්න පුළුවන් කියන මාර්ගයක් ඒගොල්ලන්ට පේන්නේ නැහැ. ඉතින් සමහර විට අතන ඉඳලා ඒ විදිහට කටයුතු කළා යම් කිසි විදිහක තමුන්ගේ ජීවිත ගමන කෙලවර කරනවා. නමුත් මේ දානේ පිළිබඳ කතා කරොත්, මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය පිළිබඳ කතා කරොත්, අර විදියට දෙයක් දන් දීලා පටන් ගන්නතර මොකද ඉවර වෙන්නේ නිවනින්. එතකොට ඉවර වෙන තැනට වෙනකන් යන පාර හරිම අමුතුයි. අපිට තර්කයට අහුවෙන්නේ නැහැ. කෙනෙක් හිතනවා මේ සංඝයා වහන්සේලාට දන් දීලා මොකද ඇති වැඩේ, මේ අතපය හොඳට තියෙනවා, මේගොල්ලෝ මේ කාලා බීලා නිකන් ඉන්න කල්තිය මනෝhari විදියක මේ මහන්සියලා උපක්‍රමයක් කළා මේ ආහාර ආම්බු කරගන්න බැරිද කියලා තර්කයට නැගෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේටත් ඔය තර්කේ ඉදිරිපත් කළා තියෙනවා. මේ මේ නිකන් මේ පාත්‍රයක් අල්ලගෙන බලයිනේ මේ මං වගේ ගොවිතැන් කළා කන්නකො කියලා බ්‍රාහ්මණෙක් කියනවා. ඊට කිව්වම බුදුරජාණන් වහන්සේ කියනවා මමත් ගොවිතැනක් කරනවා. මම කරන්නේ හදවත ඇතුළේ ගොවිතැනක්. ඔයා ওই විදියට බාහිරේ ගොවිතැනක් කරද්දී මම හදවත ඇතුලේ ගොවිතැනක් කරනවා. ඒ වගේම ඔයාගේ අස්සන්න මේ වගේ, මගේ අස්සන්න මේ වගේ කියලා අන ලොකු විස්තරයක් සඳහන් කරනවා. මේ විස්තරය කිව්වට පස්සේ ඉතින් අර මනුස්සයාට දාඩි දාලා අනේ එහෙනම් මේ දානේ පිළිගන්න කියලා කියනවා. ඒතර බුදුරජාණන් වහන්සේ කියනවා ඕක මේ ගීත කියලා ලබාගත් දානයක්. මොකද මගේ ಗುಣ මං වර්ණනා කළා ලබාගත් දානයක්. ඒකින්ද ඕක මට කැප නැහැ. ඕක මම පිළිගන්නේ නැහැ කියලා සඳහන් කරනවා. අර විදියට ගීත කියලා ලබාගත් දෙයක් මට කැප වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඒ විදිහේ අමුතුම විදිහේ දිසානතියක් තමයි පෙන්න්න. ඉතින් අපි හිතමු මේ විදිහට දැන් ඔය දානයක් දෙනකොට එහෙම නැත්නම් දෙයක් පූජා කරනකොට මේ අපේ හිත තුලින් නැගෙන පොඩි පොඩි දේවල් නිසා අපි අර ලැබිච්ච දේ දුරස් කරගන්න හැටි. සමහර විට අපි මෙහෙම කිව්ව හැකි. අන පොඩි උදාහරණයක් අරගෙන කියමු. මොකද්ද දානයක් ඔන්න ලොකුවට පිළියෙල කරනවා. ඒ අවශ්‍ය පමණට වියදම් වියදම් කළා ලොකු ප්‍රමාණයක් පිළියෙල කරනවා. නමුත් අර අර කේණිය ජටිලය කරා වගේ පවාරණය කරන්න තේරෙන්නේ නැහැ. එතකොට අන ලොකු භාජනයකින් මේ සෑන්දකින් වගේ බෙදෙනවා. එතකොට එහෙම බෙදුවට අර පවාරණය කියන හැඟීම තේරෙන්නේ නැහැ. ඒ වගේමද සව සමහර කෙනෙක් දැකලා තිනවා මේ පාත්‍රය එකතකින් අල්ලගෙන අර නිකන් බලහත්කාරයෙන් වගේ බෙදාගෙන 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 යනවා. ඉතින් ඔන්න ඔය වගේ අන්ත දෙකක්. ඊළඟට විසාකාව ගැන සඳහන් කරනවා. සමහර වෙලාවට මේ බලෙන්ම දානි බෙදලා එච්චරට දන් දීලා ඉතින් අර අර දෑවැදි දෙනකොට හරක් පට්ටියෙන් භාගයක් දෙන්න දොර ඇරියලු. දොර ඇරලා හරක් අපි තුමු දහස් ගාණක් වෙන්නේ නැතිනේ. දහස් ගාන නික්මිලා එනික්මිලා යනකොට ඔන්න දැන් හරි කියලා දොර වැහුවලු. නමුත් අර බලෙන් බෙදපු එකේ ආනිසංසද කොයිද හරක් අර වැට උඩින් පැනලා යනවලු. වැට උඩින් පැනලා යනවලු අර ගියපු ගොඩට එකතු වෙන්න දෑවැදි ගොඩට එකතු වෙන්න. ඉතින් ඔය වගේ දෙයක් තමයි තියෙන්නේ. එතකොට අර පොඩි අඳුරු ගතියක් නිසා සමහර විට සිහි මදකම නිසා අච්චර වේදන් කළා හදාගත්ත දේ අර විදිහට පවාරණය කරගන්න තේරෙන්නේ නැහැ. අර කේනිය ජටිලිය කරා වගේ කරගන්න තේරෙන්නේ නැහැ. තව කෙනෙක් අපි දැකලා තියෙනවා සමහර වෙලාවට හොඳ වටිනා කජු බොහොම වේදන් කළා අරගෙන ඇවිල්ලා අර අමුතු පිරිනු රහක් වෙන තෙලෙන් බදිනවා. ඉතින් අර සුළු ලොකු වියදමක් සුළු වටිනාකම අතර තියෙන්නේ. නමුත් ඒකෙන් අර කජු වල තියෙන වටිනාකමත් දුරස් වෙලා යනවා. එහෙම නැත්නම් අපි තමු වෙන කෙනෙක්ගේ දෙයක්වත් මේ අනුන්ගේ දෙයක්වත් පූජා කරන්න ලබා දෙන්න විවෘත හදන යුත්තකින් දෙන්න හිතෙන්නේ නැහැ. එතකොට ඒ වගේ නිකන් අමුතු අඳුරු ගතියක් අපේ හිත තුළ තියෙනකොට අන්න අර අවස්ථාව ලැබුණත් ඒකෙන් ප්‍රයෝජන ගන්න අපිට තේරෙන්නේ නැහැ. ඉතින් සමහර විට කෙනෙක් දැකලා ඇති බොහොම සැප සම්පත් තියෙනවා. අර විදිහට දන් දෙන්න හරියට නිකන් මහා දානයක් පිළියෙල කරා වගේ සැප සම්පත් තමුන්ගේ වටපිටාවේ තියෙනවා. ඒ වස්තු සම්භාර තියෙනවා. ඒ විදිහට මිල මුදල් තියෙනවා. නමුත් මේව පරිභෝග කරන්න හිතෙන්නේ නැහැ. හරියට අර මේසේ හැන්දම් බෙදුවා වගේ තමයි පරිභෝග කරන්නේ. ඒ වගේ ගැළපිලා එන්නේ අමුතු විදිහට තමයි. පස්සේ දවසක ගැළපිලා එනකොට අර විදිහට මහා සැප සම්පත් තියෙනවා. නමුත් පරිභෝග වෙන්නේ නැහැ. ඒක විඳින්න තේරෙන්නේ නැහැ. අර විදිහට යන්තම් මේස හැන්දෙන් පමණට බෙදාගෙන කාලා ඉතින් ගැපෙනවා. ඉතින් අවසානයේ මොකද වෙන්නේ? අර වස්තු සම්භාර සියල්ලම තමුන් අකමැති උරුමකාරයෙට දීලා නික්මිලා යනවා. ඒ විදිහ රැකගෙන ඉඳියල මොකද? නික්මිලා යනවා. ඉතින් ওই විදිහ අමුතු අමුතු පැති පෙන්වන්න පුළුවන් මේකේ මේ ප්‍රායෝගිකව යෙදෙනකොට. ඒතර සමහර කෙනෙක් අපි හිතමු දැන් ඔය ආයතනයක උනත් යම් කිසි විදියක ගබඩාවක් වගේ එකක් පාර ගන්නවා. ඒව නැත්නම් රටක් බාර ගන්නවා. ඒතකොට එන්නේ මොකද්ද? මම මේකේ අයිතිකාරයා නන් නෙමේ. මේකේ බාහිරකාරයා විතරයි කියලා තමයි එන්නේ. නමුත් අන්තිමට කල් ගෙවනකොට කාලා ඉවර කළා විනාශ කළා තමයි යන්නේ. එතකොට අර මැටීරියල් රික්වෙස්ට් එකක් දාලවත් ගන්න බෑ. ඉතින් අර ERP එකෙන් රික්වෙස්ට් එකක් ගිහාම එහෙනම් ඒක ලබා දෙන්න කියලා ඉතින් ආයතනයේ ප්‍රධානියට ඇවිල්ලා කියන්න සිද්ධ වෙනවා. මොකද අර අමුතු අර්ථකින් තමයි අරක අරගෙන තියෙන්නේ. ඉතින් ඒ විදිහේ විවෘත වූ හදවතකින් සුදුසු අවස්ථාවේදී දන් දෙනවා කියන එක ටිකක් අමාරුයි. ඒ විදිහේ ඉක්මීමක් ඇති කර ගන්නවා කියන්නේ අමාරුයි. එක්තරා විදිහක අර තමුන්වත් පොඩ්ඩක් අතහැරපු කෙනෙක්ට තමයි අර විදිහට සිහියක් දියුණු කරගත්ත කෙනෙක්ට තමයි අන්න මේ විදිහේ ප්‍රතිපදාවක් ටික ටික ලං කරගන්න පුළුවන්. මේ විදිහට අර සකසා දන් දීමක් සිද්ධ කරන්න පුළුවන් වෙන්නේ. ඊළඟ අපි හිතමු විතෙක් මොන හරි දෙයක් අපි ලබා දෙනවා. ලබා දුන්නට මොකද? අර අඳුරු ඌ හිතකින් අඳුරු වචනයක් කියලා තමයි දෙන්නේ. ආ මටත් උවමනාව නම් තියෙනවා තමයි කමන්නේ ගන්නකෝ කියලා දෙනවා. මේ කිව්වහම මොකද අන්නේ අඳුරු ගතිය අනේ ඒක තමුන්ට ලැබෙන දේ මතත් පදනම් වෙලා එනවා. ඊට පස්සේ වෙන කෙනෙක් පිළිබඳ අපි දෝෂ නගනවා. වෙන කෙනෙක්ට එරෙහිව පෙළපාලි යනවා. ඒ පෙළපාලි යනකොට අපි අර කියන වචනේ විතෙක් අපිටම කැරකිලා එන්න පුළුවන්. අපිටම ශාපයක් වෙලා එන්න පුළුවන්. මොකද අපි අර අර හැම වෙලේම ඍණාත්මක ගතියක් අපේ හිත තුළ නගා ගනිමින් තමයි මේ කටයුත්ත කරන්නේ. එතකොට මේ නැගෙන ඍණාත්මක ගතිය අනිවාර්යෙන් දවසක තමුන්ටම පාරවලල්ලක් වෙලා කැරකිලා එන එක ස්වභාවිකයි. දැන් මට හොඳ මතක අත්දැකීමක් තියෙන මොකද්ද? මොකක් හරි මේ කෙනෙක් කර ඉඳපු වැඩක්. එතකොට එයා බොහොම අමාරුවෙන් උපයගත්ත වැඩක්. ඉතින් ඔන්න දැන් වැරදිලා වගේ දවසක් මට ලබා දෙන්න සිද්ධ වුණා. ඉතින් එහෙම ලබා දෙනකොට දැන් අර ඇත්තටම ඉතින් හිතේ පොඩි වේදනාවක් තියෙනවානේ. ඉතින් රැකී රක්ෂාවක් වගේ දෙයක් වුණත් කොච්චර අමාරුවෙන්ද ඉතින් උපයගන්නේ. සමහර විට ඒ වගේ හදිසි අවස්ථාවකදී වුණත් දෙන්න අකමැති වෙන්න පුළුවන්. මොකද අවුරුදු ගණනක් සමහර විට මහන්සි වෙලා ඊගේ නැගනේ ආයතනයේ ප්‍රධානියන් එක්ක වැඩ කටයුතු කළා ළඟා කරගත දේවල්. ඉතින් අර අර එක ටික දවසකට අර විදියට නිවාඩු යන කාලෙක වගේ කරගන්න බැරි අවස්ථාවක ලබා දෙන්න සිද්ධ වුණා. ඒතර ලබා දෙනකොට අර ප්‍රධානියත් ඉන්න තැනම මෙන්න මේ විදිහ වචනයක් කිව්වා. මොකද කිව්වේ? මෙයාට දුන්නා වගේ නෙමෙයි කිව්වා, අපව ගන්න පුළුවන් වේද දන්නේ නැහැ කිව්වා. ඔන්නම කියලා තමයි දුන්නේ. කිව්වා වගේම සති 3යි ගියේ. ඉතින් ගන්න බැරි වුණා අපව. ඉතින් ඕක තමයි තමුන්ම නිකන් හරියට නිකන් තමුන්ටම පාරාවලල්ලක් වෙනවා වගේ අර දෙන එක නිදහස් මනසකින් විවේකී මනසකින් දුන්නා නම් ආපහු ලැබෙන්නත් ඉඩ තියුණා. දැන් මාර එහෙම දීලා මොකද උනේ? ලැබුණා ලැබුණාට අර තමුන් කියවපු වචනය අනුවම කටයුතු සිද්ධ වුණා. සති දෙක තුනකින් ඒක කරගන්න බැරි තත්යකට ගියා. ගිහිල්ලා දීලාම යන්න වුණා. ඉතින් ඕම දේවල් තියෙනවා. ඒතකොට ඒ වගේ දේවල් ওই වචන කියනකොට හිතේ හැඟීම් මතුවලා එනකොට ඒ හිතවිල්ල නෙමෙයි ප්‍රශ්නේ. අපි ඒක මත ක්‍රියාත්මක වෙනවානේ. ඒ හිතවිලි අඳුරු ස්වභාවයෙන් කාලයක් තිස්සේ එන්න පුළුවන්. සමහර විට අවුරුදු ගණනාවක් තිස්සේ මේ ප්‍රතිපදාව කරත් එන්න පුළුවනි. ඒව නැති කරන්න අමාරු දේවල්. නමුත් අර අපි අර ක්‍රියාත්මක වෙන දේ. ඒ විදිහේ ක්‍රියාත්මක වීමක් තුළින් අන්න ටික 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 අපි ඒ දේම ආකර්ෂණය කිරීමක් සිද්ධ වෙනවා. ඉතින් ඔය දානේ තියෙන විවිධ පැති තමයි. ඉතින් එහෙම කරගෙන යනකොට එහෙම උත්සාහයක් දරනකොට ටිකෙන් ටික තේරුම් ගන්න පුළුවනි, ආ මම මේ කියන දේම මම මගේ මේ අඳුරු ස්වභාවයෙන්ම හිත තුලින් යම් කිසි විදියක දවසක මට මතුවලා එනවා. මේ විදියේ අඳුරු වීමක් මා තුල මතුවලා එනවා. ඉතින් සමහර කෙනෙක් අපිට දකින්න පුළුවන් මේ මොන දේ ලැබුණත් හිතේ සතුටක් නැහැ. බොහෝම අඳුරු වූ කට විදිය තමයි කල් ගෙවන්නේ. ඉතින් අපි තමුගේ රැකී රක්ෂා, ඊළඟට තමුන්ට ඒ පාවුල් පසුබිම්, ඊළඟට මිල මුදල්, ඊළඟට සහායකයෝ කොයි දේ ලැබුණත් එහෙම හිතේ සතුටක් නැතුව කල් ගෙවනවා. අඳුරු සිතකින් කල් ගෙවනවා. ඉතින් ඒ වගේ අවස්ථාවේදී මේකට හේතුව මොකද්ද කියලා ඇහුවොත් ඇත්තටම අර කලින් ලබා දීපු ක්‍රමේ වෙන්න පුළුවන්. කලින් තමුන් ඒ දෙයක් දන් දෙනකොට දීපු අඳුරු මනුස වෙන්න පුළුවන්. ওই විදිහට නැවතත් ගැළපිලා ඇවිල්ලා තියෙනවා. ඒකට ලස්සන මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙනවා. නමුත් අර විදිහට අඳුරු මනසකින් කල් ගෙවනවා. ඉතින් විතේක අවුරුදු ගණනාවක් මේ ප්‍රතිපදාව කරගෙන 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 යනකොට කෙනෙක් කියනවා මොකද්ද? ආ මගේ අර මුල් දවස්වල පටන් ගන්නකොට මම හරිම නෙගටිව්. මගේ මේ විදිහේ බොහොම අඳුර ස්වභාවයකින් තමයි මේ ලෝකෙ දිහා මම බැලුවේ. නමුත් දැන් මට ටිකක් පාට පාට ලෝකයක් පේනවා. මේ විදිහට වයිවරණ ලෝකයක් පේනවා. මේ විදිහට සුන්දර ලෝකයක් පේනවා කියලා යම් කිසි විදියක වෙනසක් ඒගොල්ලෝම ප්‍රකාශ කරනවා. ඔය විදිහේ අමුතුම විදිහේ ප්‍රතිපදාව. එතකොට මේ බණ අහන එක වුණත් යම් කිසි ආකාරයකින් අතහැරීමක් සහිතව කරන දෙයක්. එතකොට මේ බණේ එක කියන කතාවක් අල්ලගෙන මේක මොකද්ද මේ මටද කිව්වේ කියලා අල්ලගත්තොත් මොකද වෙන්නේ? අනේ එතනින් එහාට ටික ඇහෙන්නේ නැහනේ. ඉතින් කියනවා බණ කී අහනකොට මටම කියනා වගේ අහන්න. මටම කියනා වගේ අහන්න. පිරිසකට කියනවනේ මටම තමයි කියන්නේ. නමුත් අදාළ ටික විතරක් බාරගන්න. අදාළ ටික විතරක් බාරගෙන අතහැරිමින් ඒ කටයුත්ත කරන්න. ඒකට සමහර විට හේතු වෙන්න පුළුවන් මේ සංඝයා වහන්සේ කෙනෙක් දේශනා කරනවා. ඒකින් ද යම් කිසියේ තියෙන ගෞරවය නිසා, අනේ සංඝයා කෙරෙහි තියෙන ගෞරවය නිසා මම මේ විදිහට තර්ක විතර්ක නොකර අහගෙන ඉන්නවා. ඊට පස්සේ අපි හිතමුකෝ සංඝයා වහන්සේලා එක්ක ගනුදෙනු කරනකොට යම් කිසි විදිහක අන්න ගෞරවයක් තියෙනවා. මොනවා හරි වැරදි දෙයක් වුවත් ආයෙ හැමයි අවසර කියලා. ඉතින් ඔන්න පිළිගන්න ස්වභාවයක් සමහර විට ওই වයසක කෙනෙක් තුලත් තියෙනවා. ඊළඟට මේ බැන්නත් ඉතින් එච්චර තරහ වෙන්නේ නැහැ. නැත්තම් මේ කියන ඒවට කොච්චරනම් තරහ වෙලාද මෙලහට. සාමාන්‍ය ගිහි ජීවිතයේ එක කෙනෙක්ට ওই වගේ වචනයක් කියවනම් කොච්චර තරහ වෙලාද. නමුත් අනේ බණුන් අහ බැනුමක් අහන එකත් ලොකු දෙයක්. සමහර විට තේරෙන්නේ නැහැ ඇයි මේ බයින්නේ කියලා. සමහර විට හිතෙනවා මම නිවැරදි, මේ බණින කෙනා තමයි වැරදි කියලා. නමුත් අර ගෞරවයකින් කියනවා ඉතින් කමක් නැහැ ස්වාමීන් වහන්සේ බැන්නට මම ගැටලුවක් නැහැ කියලා සඳහන් කරනවා. එහෙම නැතුව මේ එක එක්කෙනාගේ මොකද අපි බැනුම් අහන්නේ කියලා කියන ස්වභාවයක් මතුවෙලා එන්නේ නැහැ. හරියට අර රජ ගෙදර ගණිත පාඩම වගේ. මොකද්ද බොහොම ලස්සන වාක්‍ය දෙක තුනක පොඩි කවියක් තියෙනවා. මොකද රජ ගෙදර ගණිත පාඩම තමයි මේකේ මාතෘකාව. එතකොට මොකද්ද කියන පළවෙනි වාක්‍ය තමයි ඔන්න ගුරුතුමා කියනවා එකයි එකයි දෙකයි. එකයි එකයි එකතු කරහම දෙකයි කියලා තමයි මේ ගුරුතුමා කියන්නේ. ඊට පස්සේ ගෝලයා කියනවා නෑ එකයි. ඊට පස්සේ ගුරුතුමා නැවතත් කියනවා එහෙමයි. අර කියපු විදිහට බාර ගන්න. මොකද රජ ගෙදර ගණිත පාඩමනේ. වැඩිය එකයි එකයි එකතු කරාම එකයි නෙමෙයි ගුණොත් දෙකයි කිව්වොත් එහෙම ඉතින් බෙල්ල නැතුව තමයි ගෙදර යන්න වෙන්නේ. ඉතින් ඒ වගේ දෙයක් තමයි. ඉතින් සංඝයා එක්කත් ගනුදෙනු කරනකොට සමහර කෙනෙක් ඉතින් අහිංසක වෙලා ඒ නැති අහිංසක කමක් හරි ආරූඪ කරගෙන කල් ගෙවනවා. මොකද හේතුව අන්න බෙල්ල ගහලා යන්න ඉඩ තියෙන නිසා. ඉතින් ඒ වගේ හික්මීමක් තුලින් අපි එක්තරා විදිහක මේ ශාසනය නිසාමද කොහෙද අහිංසක වීමක් කරනවා. මගේ තියෙන අර නම්බුනාම මම දන්න දේවල් පොඩ්ඩක් පැත්තකින් තියලා ඒවා දන් දීමක් සිද්ධ කළා. මම මේ යටත් වීමක් කරනවා. බුදුන් ඉදිරියේ මේ සංඝයා ඉදිරියේ යටත් වෙලා මේ විදිහට කටයුතු කරනවා. ඉතින් ආමඳුරෝ දැනගන්න ඕනේ නම්බු රැකගෙන ඉන්න. එහෙම නැත්නම් ඉතින් පහුපව් වෙනකොට වැඩේ කොහොකෝ වෙන්න පුළුවන්. කොහොම හරි අන්න එතනත් එක්තරා විදිහක දන් දීමක් තමයි තියෙන්නේ. අතහැරීමක් තමයි තියෙන්නේ. මේ විදිහට අතහැරලා ටිකෙන් ටික පුරුදු වෙනවා. ඊළඟට අපි හිතමු මේ ප්‍රතිපදා වඩනකොට ඇත්තම තමුන්ගේ මතවාද තමුන්ගේ අදහස් ඊළඟට මේ මමයා කියන දේ අතහැරීමක් නේ තනි කර තියෙන්නේ. ඉතින් ඔය කමටහන් වාර්තාවලින් ඉදිරිපත් වෙන ප්‍රශ්න ගැටළු පිළිබඳ අපි විමසලා බැලුවොත් මේ හැම එකකෙම අහන්නේ මේ මම මේ දන් දෙන්නද එපාද කියන වගේ දෙයක් තමයි අහන්නේ. මගේ එයාගේ හැඟීම් තියෙනවා ඒවා දන් දෙන්නද එපාද. ඊළඟට මේ මමයා මේ විදිහට ඉදිරිපත් වෙනවා දන් දෙන්නද එපාද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඒකට අර විදිහට කෙනෙක්ට පුළුවන් නම් තමුන්ගේ හැඟීම් දැනීමුත් දන් දෙන්න. ඊළඟට මේ මම කියලා ස්ථිරව ගහගත්ත කූඤ්ඤෙත් දන් දෙන්න. මේ ශරීරය කියලා මතු කරගත්ත, එහෙම නැත්නම් මේ හුස්ම කියලා මතු කරගත්ත දේත් දන් දෙන්න. ඒතන තැනත් ඇත්තටම අර දානපතියෙක් බවට පත් වෙනවා. අර විදිහට සෝදාගත් අත්ඇත්තෙක් බවට, විවෘත වූ හදවතක් ඇත්තෙක් බවට, හැම වෙලේම දාණයට යොමු කරපු හදවතක් ඇත්තෙක් බවට පත් වෙනවා. එතකොට කොහෙන්ද පටන් ගත්තේ, කොහෙන්ද ඉවර වෙන්නේ කියලා බැලුවොත් අර විදිහට දන් දීලා තමුන් පුම්බන ප්‍රතිපදාවක් වෙන්න පුළුවන් ආරම්භය. නමුත් ටිකෙන් ටික හික්මීමක් සහිතව යනකොට අන්න තමුන්ගත් දන් දීලා තමයි මේ ප්‍රතිපදාව අවසන් වෙන්නේ. ඉතින් අපිට ඔය අන්තිම කී කොටස නම් හරිම අමාරුයි. මේ විදිහට හැංගීම් දැනීම් මේ මතුවලා එන දේවල් අපි ස්ථිරයි කියලා අල්ලගෙන ඒක මතපදනම් වෙලානේ කටයුතු කරන්නේ. ඉතින් ඒ විදිහට දෙයක් අල්ලගත්ත ගමන් පැහැදිලිව දකින්න පුළුවනි අන්න මේ ස්වභාවික ගමනෙන් වෙනසකට පනිනවා. හරියට නිකන් අර වැහි අඳුරක් අඳුරු වලාකුලක් ඇවිල්ලා ඉර වහගත්තා වගේ වටපිටාව අඳුරු වෙනවා. හොඳට දකින්න පුළුවන්, හොඳට නිරීක්ෂණය කරන්න පුළුවන් යම් කිසි විදියක මේ තැනැත්තාගේ වෙනස. ඉතින් අර හදවතින් ගනුදෙනු කරන කෙනෙක් ඇත්තටම හැම කෙනාම හොඳයි. නමුත් අර විදිහ අඳුරක් මතුවෙච්ච ගමන් ඔන්න මූණ අඳුරු වෙනවා, කටයුතු අඳුරු වෙනවා, වචන අඳුරු වෙනවා. අර විදියට අමුතු අඳුරක් ගැලපිලා එනවා. අන්න දානේ තමයි එතනක් තියෙන්නේ. ඒ හැඟීම් දැනීම් ටික අපි දන් දෙන්න කැමති නැහැ. ඒ ටික මගේ කියලා අපි බාර ගන්නවා. බාරගත්ත ගමන් අන්න මොකද වෙන්නේ? එක්තරා විදිහක අන්න අඳුරු වීමක් දානයට සුදුසු අවස්ථාවක් මගේ හැරිලා යාමක් සිද්ධ වෙනවා. ඉතින් ඔය කියන කතාව ටිකෙන් ටික තමුන් තුලින් හුරු කරගත යුතු දෙයක්. ඔය හිත තුලින් මතුවලා එන දේවල් ටිකෙන් ටික බාරගත යුතු දෙයක්. තමුන්ගේ හැඟීම්, ඒ අදහස්, ඒවා ටික ටික බහා තබන ප්‍රතිපදාවක අපි කටයුතු කරනවා. ඉතින් ඔහොම සිහිය පිහිටවන කෙනෙක්ට මුලදී ටික ටික අර විදියට හුස්ම බලලා එහෙම පටන් ගන්නතර මොකද කාලෙත් එක්ක අර තමන්ගේ ජීවිතේ වෙච්ච යම්කිසි අකටයුතුකම්, කරදර බාධක තියුණද, තමන්ගේ සංගවාගත් හැඟීම් තියුණද, ඒ සියල්ලම මතුවලා එනවා. ඒ සියල්ලම බාර ගැනීමක් සිද්ධ කරන්න වෙනවා. මෙච්චර දවසක් අපි ප්‍රතික්ෂේප කළා අර අඳුරු කබඩ් එකක කෙරවලට දාලා දොර වහලා හොඳට ලොක් කරලා තියුණ දේවල් නැවත නැවත ටිකෙන් ටික මතුවලා එනවා. ඉතින් එකෙට දෙන්නට පිස්සු ඇදෙන එක අහන්න දෙයක් නෙමෙයි. ඒක බොහොම ස්වභාවිකයි. එහෙම හැදින එක බොහොම ස්වභාවිකයි. මේ ට්‍රේනින් එකේ නියම ස්වභාවය අඳුර ගන්න පුළුවන් එකේ. නමුත් අර ටිකෙන් ටික මේක අඳුර ගන්න කෙනාට මේ මාගේ තියෙන හැඟීම් දැනීම් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ මම. මේ විදිහට මම වෙන කෙනෙක් කියලා මවාගෙන කල් ගෙවන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ වෙනුවට මේ කුණු ජරාව මම මේ වගේ තැනත් එක්ක මේ විදිහට රාගේ තියෙන කෙනෙක් මම. රාගේ තියෙන්නේ සාමාන්‍ය විරුද්ධ ලිංගිකයන්ට නෙමෙයි, මේ වගේ සමලිංගිකයන්ට කියලා වුණත් කෙනෙක් කියන්න පුළුවන්. දැන් අර දවසක් අලුත් අර දරුවන්ගේ වැඩසටහනේ ඒගොල්ලෝ නම් නැතුව කියන හින්දාද කොහෙද ඉතින් අපිට එහෙම සංසන්දනය කරන්න බෑ. නමුත් කියනවා මට මෙහෙම රාගේ තියෙනවා. මට රාගේ තියෙන්නේ විරුද්ධ ලිංගිකයන්ට නෙමෙයි. මේ විදිහට සමලිංගික රාගයක් තමයි මට තියෙන්නේ කියලා පිරිමි දරුවෙක් කියනවා. ඒ කියලා කියනවා මම මේ විදිහට වීඩියෝ බලනවා, මේ විදිහට ඇබ්බැහි යනවා. ඔහොම කියලා සඳහන් කරනවා. එතකොට තමුන්ගේ දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කරනවා. ඉතින් මේ විදිහ බාර ගැනීමක් කරන්න සමහර විට අපිට කොච්චර කාලයක් යයිද? ඉතින් ඒ විදිහේ තමන්වම අඳුන ගැනීමක් අර විදිහට අහුමුළු වල හංගලා දාලා තිබුණු හැඟීම් දැනීම් මතුවලා එනකොට ඒවෙන් පලා යනවා වෙනුවට, ඒවට බිය වෙනවා වෙනුවට, ඒව අල්ලගෙන පිස්සු හැදෙනවා වෙනුවට ටිකෙන් ටික ටිකෙන් ටික මේවා බාර ගන්නවා. ඒකයි කියන්නේ සමහර විට අවුරුදු 7ක් යන්නත් පුළුවන්. දවසෙන් ඕක බාර ගන්න කෙනෙක් ඉන්නත් පුළුවන්. උදේ දුන්නාම හවස වෙනකොට ඕක ඉවරයි. මොකද හේතුව අන්න මම මෙහෙම කෙනෙක් කියන එක බාර ගැනීමක් සිද්ධ කරා. අර විදිහට ප්‍රතික්ෂේප කරනව වෙනුවට. ඉතින් ඒ බාර ගැනීම සිද්ධ කරා නම් ඒතර විදිහක අර හැඟීම් දැනීම් දන් දීමක් තමුන් කියලා ගොඩනගාගත් ඉන්දියා චරිතේ දන් දීමක් ඒ වෙනුවට මේ ස්වභාව ධර්මයේ බාර ගැනීමක් වෙන්න පුළුවනි. ඉතින් ඒක ලේසි නෑ. ඒක කාලෙත් එක්ක ටිකෙන් ටික කරන්න ඕනේ. ඉතින් අපි ওই කියන ප්‍රතිපදාවම ওই විදිහට අවුරුදු ගණනක් පුරාවට ටික ටික කරන්න ඕනේ කියන මේ ප්‍රතිපදාවම සමහර විට කෙනෙක් බොහොම සුළු කාලෙකින් මොකක් හරි වැරදි ක්‍රමයක් ඉදිරියෙන් තියාගෙන කරගන්නවා වෙන්න පුළුවන්. එතකොට ඒ විදිහේ බාර ගැනීම කල්පවතිනවාද කියලා ගැටලුවක් තියෙනවා. සමහර විට කියනවා දේවියන් වහන්සේ මට ආශිර්වාද කරා. මේ විදිහට මට සලකුණක් පෙන්නවා. ඉතින් සලකුණක් පෙන්වුවාම එක්තරා විදිහක අර තමන්ගේ ඇතුළත තිබිච්ච නියම ස්වභාවේ බාර ගැනීමක් මම සිද්ධ කරා කියලා. ඉතින් බොහොම මාසත් මාස කීපයක් නිකන් ඉන්නවා දෙයියෝ වගේට ළඟින්ම ඉන්නවා වගේ. දෙයියන්ගේ ළඟම පුත්‍රයා වගේ කල් ගෙවනවා. ඒතර අර විදිහේ යම්කිසි සුළු අත්දැකීමක් නිසා මොකක් හරි ඒ වෙච්ච සිදුවීමක් නිසා මේ දැනත් අර විදිහට මට දෙවියන් වහන්සේ සමග සම්බන්ධයක් ඇති වුණා කියන තරමට මත් වෙලා එනවා. එහෙම නැත්නම් තව කට්ටියක් ඉන්නවා අන්න මැජික් මෂ්රූම්ස්. ඉතින් පොඩ්ඩක් සූස්තියක් වැදුනට පස්සේ ඒක පාවිච්චි කරාට පස්සේ අන්න මොකද වෙන්නේ, අන්න අර මොළයේ ක්‍රියාකාරීත්වය අමුතු විදිහක උත්තේජනයක් සිද්ධ වෙලා අර විදිහට එක දෙයක් ඇල්ලගෙන අපි කියනවා පෝලරයිස් වෙනව වෙනුවට, අර විදිහට අන්තයක් හැදෙනව වෙනුවට, අර විදිහට දියසුලියක් හැදෙනව වෙනුවට මේ තැනැත්තගේ මුළු මොළේම එකවර නිකන් උත්තේජනීය වීමක් වගේ සිද්ධ කරනවා මෙන්න මේ මද්‍රව්‍ය නිසා. ඉතින් මොකද වෙන්නේ, මේ තැනැත්තා කියනවා මට අතීත මතක ඔක්කොම, අතීත සිදුවීම්, මට වෙච්ච කුඩා කාලේ මාව දූෂණය කරපු ඔක්කොම මතුවෙලා ආවා. ඒක බොහොම විටෙක බොහොම සතුටුදායක අත්දැකීමක්, විටෙක හඬා වැළපෙන බොහොම දුක්ඛිත අත්දැකීමක්. නමුත් මේ ටික ඔක්කොම එක්තරා විදිහක මම බාර ගැනීමක් සිද්ධ කරා. ඊළඟට අර විදිහට නොයෙකුත් මගේ ජීවිතේ මතුවලා තියුණු ප්‍රශ්න ගැටලු මම හඳුනාගත්තා. මෙහෙම ප්‍රශ්න ගැටලු වල මෙන්න මේ නිසා තමයි මම මේ විදිහේ ප්‍රශ්න ගැටලු වලට ලං වෙලා තියෙන්නේ කියලා ඒකේ සම්බන්ධතා මම අඳුනගත්තා. අමුතු විදිහේ ඥාන මට පහළ වුණා. ඒක නිසා මගේ ලොකු ජීවිත පරිවර්තනයක් වුණා කියලා ඉතින් මාස කිහිපයක් අර විදිහට කල් ගෙවනවා. නමුත් නැවතත් අර සුපුරුදු ඇබ්බැහි වලට, සුපුරුදු අකටියුතුකම් වලට වැටෙනවා. මොකද්ද මේ වෙන වෙනස? අන්න අර මම කියලා හැඟීම, අර මමත්වය පොඩ්ඩක් මර්ධනය වෙලා ගිහිල්ලා අර විදියට අන්තයක්, අර විදියට දියසුලියක් මොලේ තුල හැදෙන එක පොඩ්ඩක් මර්ධනය වෙලා ගිහිල්ලා ඒ වෙනුවට අර මුළු මොලේටම යම්කිසි උත්තේජනයක්, අවදි භාවයක් ලැබිලා තියෙනවා. ඊගෝ සිස්ටම් එක වෙනුවට ඉමෝෂනල් සිස්ටම් එකට චාන්ස් එකක් ලැබුණා කියන අදහසක් මේ කට්ටි ප්‍රකාශ කරනවා අර විදිය මද්‍රව්‍යයක් තුලින්. එතකොට ඒක කල්පවතින්නේ නැහැ. ඒ විදිහට හේතු සම්පාදනය කළා නෙමෙයි මේක ළඟා කරගෙන තියෙන්නේ. නමුත් මේ දැනත්තා යම් කිසි විදිහක මේ අත්දැකීම ගැන ප්‍රකාශ කරනවා. හරියට දෙයියෝ දැක්කා වගේ කියලාද කියනවා. එහෙම කිව්වට මොකද, ටික දවසකින් නැවතත් අර සුපුරුදු ඇබ්බැහි වලට, සුපුරුදු වැරදි දේවල් වලට යොමු වෙනවා. නැත්තම් මේ මද්‍රව්‍ය නැවත නැවත මටම ලං කරගන්න පුළුවන්ද කියලා බලනවා. මොකද්ද ඒකට හේතු? හේතු සම්පාදනය කළා නැහැ. එතකොට මේ කරන ප්‍රතිපදාව තුලිනුත් ඔය වගේම වෙනසක් වෙන්න පුළුවන්. සමහර විට අවුරුදු 7-8ක් තුල වෙන්න පුළුවන්. මේ කාලයක් දිස්සේ කරනකොට මේක වෙන්න පුළුවන්. වෙන්නේ කොහොමද? අන්න ඒකත් අර විදියට පොඩි කාලෙ වෙච්ච අකටයුතුකම් බාර ගැනීමක් සිද්ධ කරන්න වෙනවා. ඒවා ප්‍රතික්ෂේප කළා, මේවා මට උනේ නෑ කියලා වහගෙන ඉන්නව වෙනුවට ඒක බාර ගැනීමක් සිද්ධ කරන්න වෙනවා. ඊට පස්සේ මගේ ජීවිතේ මේ විදියට ප්‍රශ්න ගැටලු මතුවලා තියෙන්නේ මෙන්න මේ හේතු නිසා තමයි කියලා ඒ අතුලතින් අඳුන ගැනීමක් සිද්ධ කරනවා. අර විදියට සිහිය පිහිටවන ප්‍රතිපදාවක් තුලින් අර විදියට දියසුලියක් හැදෙනව වෙනුවට මුළු මොලේම අවදි භාවයක් ටික ටික දියුණු කරගන්නවා. අර විදියට කවදාවත් වැඩ නොකරපු සර්කිට්ස් වැඩ කරන්න ගන්නවා, පරිපත වැඩ කරන්න ගන්නවා. ඒ වැඩ කිරීම තුලින් අන්න නොදැනෙන අමුතුම විදිහේ හැඟීමක්, අමුතු විදිහේ ඥානයක් මතුවලා එනවා. ආ මේ නිසා තමයි මගේ ජීවිතයේ මේ ප්‍රශ්න ගැටලු මතුවලා තියුනේ, මේක තමයි ඒකට හේතුව කියලා අඳුරගන්නවා. ඒ අඳුර ගැනීම තුලින් කාලයක් මේ විදිහට කරනකොට කෙනෙක් කියන්න පුළුවනි, මම අවුරුදු 7-8කට පස්සේ මගේ නෝනා එක්ක රාත්‍රී කෑම වේලකට ගියා. ඒ ගියාට මොකද මේ විදිහට අර අපි තරා විදිහක දුරස්සලා ඉඳියට මොකද නැවතත් අපි අර අඳුරගත්ත කාලේ වගේ අර විදිහට අවුරුදු 16-18 කාලේ වගේ විනෝදෙන් මේ කාලේ ගත කරා. මේ විදිහට අපේ දුරස්සීම අඩු වෙලා ගියා. තමුන්ගේ ඥාතීත මිත්‍රාදීන් එක්ක, යහළුවන් එක්ක අර කුඩා කාලේ වගේ බොහොම ලං වෙලා, බොහොම විවේකීව විනෝදෙන් කල් ගෙවන්න පුළුවන් ස්වභාවයක් මාතුල දැන් ටිකෙන් ටික මතුවලා එනවා කියලා කෙනෙක් කියන්න පුළුවන්. මොකද්ද ඒකට හේතුව? අන්න අර විදිහට දුරස්සීමක්, අර විදිහට බබල් එකක් හදාගෙන අපි ඒක ඇතුළට වෙලා, කෝෂයක් හදාගෙන ඒක ඇතුළට වෙලා වටපිටාවෙන් දුරස් වෙන වෙනුවට අර විදිහට තමන්ගේම හිතේ හිරකාරයක් බවට පත් වෙන වෙනුවට ඒක පොඩක් දීලා දැමීමක් සිද්ධ කරලා තියෙනවා. කාලෙත් එක්ක ටිකෙන් ටික අර විදිහට දෙවියන් වහන්සේගේ ආශිර්වාදයක් ලැබිලා නෙමෙයි, එහෙම නැත්නම් මේ විදිහට මද්‍රව්‍යයකට යොමු වෙලා නෙමෙයි, නමුත් අන්න උත්සාහයෙන් ටිකෙන් ටික මේ විදිහේ වෙනසක් අපි තුළ ඇති කරගන්නවා. ඒ ඇති කරන්න මොකද වෙන්නේ කියලා තේරෙනවා. අර කුඩා දරුවන් වගේ ඒ යෝන් අවදියේ එහෙම විහිළු කතාලු කරමින් බොහොම විවේකීව අපි කල් ගෙව්වද, අන්න ඒ වගේ විවේක ගතියකින් නැවතත් මේ තියෙන සම්බන්ධතාවය මේ මගේ නෝනා මහත්තයා එක්ක කටයුතු කරන්න පුළුවන්. අර විදියට හැමදාම දකින කුකුලාගේ කර්මලේ නැවතත් අන්න රතු පාටට පේනවා. නැවතත් මේ මනුස්සයාගේ තියුණ කලින් තියුණ සුන්දරත්වය අඳුර ගන්න පුළුවන්. අනේ විදිහේ ටිකෙන් ටික මේ යථාර්ථයට මුහුණ දීමක්, මේ හිත ඇතුළ තියෙන අඳුරු පැති අතහැර දැමීමක් මේ තුලින් සිද්ධ වෙනවා. ඉතින් ඒක ටිකෙන් ටික වෙන හින්දාමද කොහෙද අඩු ප්‍රමාණයකට තමයි අවුල් යන්නේ. අවුල් ගියත් පිස්සු ඇදෙන්නේ අඩු ප්‍රමාණයකට. නමුත් අර විදිහේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් මද්රව්‍යකින් ඒකේ දේලං කර ගන්න කට්ටිය වැඩි හරියකට එක්ක පිස්සු ඇදලා තමයි නතර වෙන්නේ. එහෙම නැත්නම් අර විදිහට මාස ගණනාවක් යනකොට තියුණටත් වැඩිය අර විදිහේ ඇබ්බැහි අඳුරු ගතියක් මත වෙලා එනවා. මොකද ඒකට හේතුව අනේ හේතු සම්පාදනය කළා නෑනේ. මැජික් එකක් විදිහට මැජික් මෂ්රූම්ස් වලින් මේක ගන්න පුළුවන් කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් එහෙම ඉතලා කල්පනා කරලා කරාට මොකද ඒකේ ප්‍රතිඵලදායක නැහැ. නමුත් මේ කරන්නේ හේතු සම්පාදනයක්. ඔය වාඩි වෙච්ච ගමන් දරන්න බැරි විදිහට මතුවලා එන වෙහෙස හිතාගන්න මම මේ හේතු සම්පාදනය කරනවා. මම මේ විදිහට සක්මන් කරනකොට වාඩි වෙලා ඉන්නකොට මට දරන්න බෑ. අමුතු වෙහෙසක් මතුවලා එනවා. අඳුරු විදිහට මතුවලා එනවා. මේ කය දරා ගන්න බැරි තරම් වෙහෙසක්, මේ හිත තුලින් දරා ගන්න බැරි තරම් වෙහෙස මොකද්ද කියලා හොයන්න බැරි වෙහෙසක් මතුවලා එනවා. ඒතකොට ඒ වෙලාවට හිතර නගා ගන්නවා මම හේතු සම්පාදනය කරනවා. හේතු සම්පාදනය කිරීමක් කරනවා. අනේ හේතු සම්පාදනය තුලින් තමයි දවසක අර කියන විවේකයක්, අර කියන සැනසීමක් ලං කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්තුව බෑ. ඉතින් මේ විදිහ ටිකෙන් ටික ටිකෙන් ටික තමන්වම අඳුර ගන්න කෙනෙක් දවසක කියන්න ඉඩ තියෙනවා. දවසක ප්‍රකාශ කරන මොකද්ද, මම පොඩි කාලේ මම මට නිතර නිතර මේ වගේ දෙයක් අහන ලැබුණා. මොකද්ද මට අහන ලැබුණ දේ? මම හඬනකොට හැම වෙලේම මගේ දෙමාපියෝ මට ප්‍රකාශ කර අඬන්න එපා, පිරිමි දරුවෙක් නේද, අඬන්න එපා කියලා ওই විදිහට ප්‍රකාශ කරා. ඒ විදිහේ හිරකිරීමකට මාව ලක් කරා. ඉතින් මොකද වෙන්නේ, අන්න කාලෙත් එක්ක මම මගේ හැඟීම් දැනීම් හිර කරගෙන ඉන්න ස්වභාවයකට, බාහිර පරිසරයකට මුදා හරින්න බිය ගතියකට, මගේ දුර්වලකමක් ඒ තුලින් පෙනෙයි කියන අදහසක් මා තුළ මතුවලා ආවා. ඉතින් ඒක නිසාම සමහර විට බරපතල අසනීප තත්යකට මම මුහුණ දුන්නා කියලා කෙනෙක් තමුන්ගේ අත්දැකීම ප්‍රකාශ කරනවා. අර විදිහට ડિප්‍රෙෂන් තත්යකට මම මුහුණ දුන්නා කියලා තමුන්ගේ අත්දැකීම් ප්‍රකාශ කරන මොකද හේතුව? අන්න අර වෙච්ච වෙනස අඳුනගෙන තියෙනවා. මොකද අර විදිහ හැංගීම් දැනීම් හිර කරගෙන ඉන්නේ ඇයි මම? ඒ විදිහ හුරුවක් මට ඇති වෙලා තියෙන්නේ ඇයි කියන එක හොයාගෙන තියෙනවා. ඉතින් කෙනෙක් හිතනවා ඇඳීම කියන්නේ දුර්වල දෙයක්. අඬනවා කියන්නේ දුර්වලයි. පහුගිය දවසක කෙනෙක් කියනවා මොකද මට හඬා වැළපෙන්න ඕනේ. මගේ ජීවිතේ ලොකු ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා. නමුත් මට බයයි මම හඬන්න ගත්තොත් කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැති නිසා. හැඟීම නවත්ත ගන්න මට බැරි වෙයි කියන බය මට තියෙනවා. ඒකින්ද මම හඬන්නේ නැතුව මගේ හැඟීම් දැනීම් හිර කරගෙන ඉන්නවා කියලා ප්‍රකාශ කරනවා. ඉතින් ඒ වගේ කෙනෙක්ට කියන්න පුළුවන් මොකද්ද? හඬන්න. හොඳට හඬන්න, දවස් ගණනාවක් හඬන්න, සති ගණනාවක් හඬන්න. හඬන්න හේතුවක් නැති වෙන තරමට හඬන්න. එතකොට අපි හිතම හිතේ හඬන්න හේතුවක් නැති වෙන තරමට හඬනවා. අඬලා 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 ඉවර කරනවා. එක්තරා විදියක හීලින් තමයි උතන තියෙන්නේ. සුවසේවාවක් තමයි උතන තියෙන්නේ. අර හිතේ හැඟීම් දැනීම් හිර කරගෙන ඉන්නවා කියන්නේ ඒක කොහෙන් හරි පිටපයින්නේ සමහර විට අර විදිහේ විෂාදයක් විදිහට. එහෙම නැත්නම් වෙන මානසික ආබාධයක් විදිහට. නැත්නම් වටපිටාවට දේශකරන පුද්ගලෙක්, වටපිටාවේ කට්ටිය එක්ක පලිගන්න ක්‍රියාත්මක වෙන පුද්ගලෙක් විදිහට තමයි අවසන් වෙන්නේ. ඒ වෙනුවට බාර ගැනීමක් සිද්ධ කරොත් හඬලා 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 දවසක ඉවර කරන්න පුළුවන් වෙයි. තව දුරටත් හඬන්න හේතුවක් නැති වෙයි. ඒ විදිහේ ටික ටික ඒ තියෙන හැඟීම් දැනීම් බාර ගැනීමක් මේ ප්‍රතිපදාව තුළින් සිද්ධ කරන්න ඕනේ. සිද්ධ කරන්න සිද්ධ කරන්න ඇතරම මැජික් මෂ්රූම්ස් වලින් ලැබුණා වගේ සැනසීමක් දීර්ඝකාලීනව ලැබෙන්න පුළුවන්. දෙවියන් වහන්සේගේ ආශිර්වාදේ වගේ සැනසීමක් දීර්ඝකාලව ලැබෙන්න පුළුවන්. නමුත් අපි හේතු සම්පාදනය කළා තමයි ඒක ළඟා කරගෙන තියෙන්නේ. එහෙම නැතුව අර විදිහට ෂණික ක්‍රම උපක්‍රම වලින් නෙමෙයි. ඒ වෙනුවට කාලෙත් එක්ක ටික 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 උත්සාහ කළා ඒ විදිහේ සැනසීමක් ලං කරගන්න පුළුවනි. ඉතින් එවැනි වූ සැනසීමක් සඳහා මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. උදේ අපි අවසන් කිරීමට උපාලි අංකල්ට නම් ආරාධනා කරමු මේ ස්වාමීන් වහන්සේ වන්දනා කරන්න කියලා.
නිරෝෂ ඇඬුවේ එහෙම නැහැනේ.
නෑ ස්වාමීන් වහන්ස.
අවසරයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට වන්දනා කරන්න.
හොඳයි.
ඕකාස වන්දාමි බන්ති
සුඛී හන්තු
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාලි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්‍රේන කතං සබ්බං අච්චයන් කමතු මේ බන්ති
කමාමි කමිතබ්බං
ඕකාස කමාමි බන්ති
සුඛේ හොන්තු
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්ති
සුඛේ හොන්තු
අත්තතියම්පි ඕකාස වන්දාමි බන්ති
සුඛේ හොන්තු අභිවාදන සීලස නිච්ඡං වද්දා අපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයර ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිච්ඡතෝ
සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු